තෙරුවන් සරණයි හැම දෙනාටම හැම දෙනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදීත් සතියේ සෙනසුරාදා දිනහන්නේ පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගන් ලබනවා. සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන මෙම ධර්ම සාකච්ඡාවට අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කර සිටිනවා ශ්‍රී ලංකාවේ සිට පූජ්‍යපාද ඉලුකේගම අත්තදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මේ රැස්ව සිටිනා සියලුම දෙනා වෙනුවෙන්ම පාද නමද නමස්කාර කර සිටමින් පිළිගන්නවා පිළිගනිමින් මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අපට ඒ උතුම් වූ තථාගත දේශනාවන් අද දවසේදී පහදා දෙන ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි. අදත් අපි සුපුරුදු පරිදි අපි කරගෙන ගියපු මේ උතුම් ධර්ම දේශනා මාලාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ඊළඟ මාතෘකාවන්ත් සම්බන්ධ කරගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං මමංචේව තුම්හා කංච කියලා. මේ බුද්ධ පාඨයේ ඇතුළත් සූත්‍ර ගණනාවක් තියෙනවා. මේ මහණෙනි නොබලත් මමත් මේ පූර්ව කෙලවරක් පෙරපසු කෙලවරක් නොපෙනෙන මේ සංසාර ගමනේ සැරිසැරුවේ කුමක් නිසාද කියන එක. අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජනානම් කියන අවිද්‍යාව නැමැති ආවරණයෙන්ද, ඒ වගේම තණ්හාව නැමැති බැඳීමෙන්ද, තණ්හාව නැමැති සංයෝජනයෙන්ද බැඳීම නිසා මහණෙනි ඔබලත් මමත් අති දීර්ඝ කාලයක් සැරිසැරුවා. ඒ සැරිසරන කොට අපි මේ සසර නිකන්ම යවිද්දේ නෑ. තිරිසං අපායේ, ප්‍රේත ලෝකේ, නිරය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මේ හැම තැනකම අපි සුද්ධාවාස හැරෙන්න හැම තැනකම සසර සැරිසරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා, නැති වෙලා යන බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඉතින් මේ සංසාර ගමන දිහා බලනකොට අපි හැඬු කඳුළු එකතු කරා නම් මේ සතර මහා සාගරයට වඩා එකතු කරන්න පුරුවන් ප්‍රමාණය අපි හඬලා තියෙනවා. මව මැරුණු, පියා මැරුණු, බිරින්දෑවරුන් මැරුණු, ප්‍රියන්ගෙන් වෙන්වීම, දරුවන් මැරුණු දුකට හැඬු කඳුළු, ඒ වගේම ගලා ගියපු ලේ එකතු කරා නම් ඒ වගේම අපි දුබලයන්ට අහු වෙලා දුබලයන් විසින් අපි කාදමනකොට රාක්ෂයන්, යක්ෂයන්ට, පාංශු පිසාචයන්ට, පෙරේතයන්ට අහු වෙලා මේ විදිහට අපි ගලාගෙන ගියපු ලේ එකතු කරත් මේ සතර මහා සාගරයට වැඩිය පුරවන්න අපි ලේ කඳුළු වගුරෝපු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අපිව මේ බය කරලා අපිට බය ගන්නවලා මේ දහම දෙන්න උන් නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මේ ධර්මය කෙනෙකුට බලෙන් දුන්නේ නැහැ. එහෙම බලෙන් දුන්නට වැඩකුත් නැහැ. ඒක අවබෝධයෙන් තේරුම් අරගෙන පැමිණිය යුතු තැනක්. ඒ නිසා ඇත්තවම සසර ස්වභාවය බුදු නුවණින් බුදු ඇසින් බලලයි දේශනා කරේ. ඉතින් අපි මොහොතකට ගංගාවක් ගාවට, වැවක් දොලක් ගාවට ගිහිල්ලා කල්පනා කරොත් මේ ගඟේ, දොලේ, වැවේ වතුර පුරවන්න නම් පුරවන්න තරම් කඳුළු එකතු කරන්න නම් අපි මොන තරම් හඬන්න එපාද කියලා. ඉතින් සතරමා සාගර පුරවන්න හැඬුවා කියනකොට කොයිතරම් සංසාරයක් අපි මේ සසර එහෙමේ අත ඇවිදින් නැද්ද කියන එක කෙනෙකුට නිවිච්ච මනසකින් නුවණින් විමසා බැලුවොත් තමන්ට පුදුමාකාර සංවේගයක් උපදිනවා. ඉතින් ඒ සංවේගයම අපිට හේතු වෙනවා මේ ක්ෂණ සම්පත්තිය, මේ ලැබුණු අවස්ථාවේ එකම අවස්ථාව මේ කඳුලක නිමා කරන්න, ලේක නිමා කරන්න, ලේ කඳුළු ගලන එක නිමා කරන්න මේ ලැබුණු එකම අවස්ථාව. ඉතින් සංසාරයේ අපි බුදුවරු කොතෙකුත් හම්බෙලා ඇති. ඒකද බුද්ධ ශාසනයක අපිට මේ ලේ කඳුල නිමා කරගන්න බැරි වෙච්ච නිසා ගෞතම බුද්ධ ශාසනය අපි මීට පෙර ඉපදෙන්නත් ඇති බුදුරජාණන් වහන්සේ සමහර විට අපි දකින්න ඇති බුදුරජාණන් වහන්සේත් අපිට පේන්න ඇති නමුත් අපේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පාරමිතා ධර්මයන්ගේ අඩුව නිසා එතනදිත් අපිට මේ සසර ගමන නිමා කරන්න බැරි වුණා නමුත් බුද්ධ ශාසනය තාම පවතිනවා ඉතින් මේ අවස්ථාවේදී හෝ අපි උපරිම උත්සාහ කරොත් ඒ ලේකඳුළු නිමා කරගන්න බැරිකමක් නැති බව අපි සංවේගාත්මකව සිහිපත් කරගන්න ඕනේ නිතර එනිසා බුදුරජාණන් වහන්සේ ඔය දසධම්ම සූත්‍රය වගේ සූත්‍රවල දේශනා කරන්නේ කතං භූතස්ස මේ රත්තිං දිවා වීතිපතං තීති අභින්නම් පච්ච වෙක්කිතබ්බං කියනවා තමන්ගේ තම තමන්ගේ රෑදාවල් ගෙවිලා යන්නේ කොහොමද කියලා අභින්නම් පච්ච වෙක්කිතබ්බං අභින්නම් කියලා කියන්නේ නිතර මෙනෙහි කරලා බලන්න දවස දවස මෙනෙහි කරලා බලන්න අද මගේ දවස ගෙවුනේ කොහොමද අද මගේ රාත්‍රිය ගෙවුනේ කොහොමද අකුසලය වැඩිපුර එකතු වුණාද කුසලය වැඩිපුර එකතු වුණාද මං මුලාව වැඩිපුර එකතු වුණාද එහෙම නැත්නම් මේ කුසල් කරා මේ භාවනාවන් කරා කියලා මේ දවස පරීක්ෂා කරලා බලලා ඉතින් තමන් තුළ අකුසලයන් සිදු වුණා නම් සංවේගය ඇති කරගෙන නැවත මං ඊළඟ දවසේට මේ වැරද්ද කරන්නේ නැහැ කියලා ඒ විදිහ අදිෂ්ඨානය ඇති කරගෙන දිනු කරගන්න මේ නිතර තමන්ගේ රෑදාවල් දෙකේ රෑදාවල් මෙනෙහි කරන්න කියලා දේශනා කරා. ඒ වගේම සබ්බේහි මේ ප්‍රියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අභින්නම් පච්ච වික්කිතබ්බං. සියලු මේ ප්‍රිය මනාප වූ දේවල් වලින් වෙන්වීම ස්වභාව කොට ඇත්තේ ඒකාන්තයෙන් අපි හෝ වෙන් වෙනවා. අපි ලං කරගෙන තියෙන දේවල් හෝ අපෙන් වෙන් වෙනවා. කියන මේ වෙන්වීම ස්වභාව ධර්මයක්. ඒක කොයි මොහොතේ හෝ අපෙන් වෙන්න පුළුවන්. මේ කල්යාණ මිත්‍රයෝ අපෙන් වෙන් වෙනවා. අපේ ඥාති වෙන් වෙනවා. මේ ධර්මයත් කවදා හරි වෙන් වෙනවා. නැති වෙලා යනවා. අතුරුදහන් වෙලා යනවා. මේ කල්යාණ මැට මේ සාරාසංකේ කල්පලක්ෂයක් පුරාවට පෙරම් පුරාගෙන ඇවිල්ලා මතු කරපු මේ ශ්‍රී සද්ධර්මයේ දුක නිමා කරන්න ඒ පවත්තපු වැට ඒ පහන් වැට නිවිලා යනවා වේගෙන් ඒකත් ටික ටික හරියට පහනක තෙල් තිරේ ටික ටික දැවි දැවි දුර්වල වෙලා හීන වෙලා යනවා වගේ මේ ධර්මයත් අපිට පේනවා ටික ටික අතුරුදහන් වේගන යනවා ඉතින් ඒ නිසා සියලු ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීම ස්වභාව කොට ඇත්තේය කියලා නිතර මෙනෙහි කර කර බලනවා නම් ඒකත් මේ අපේ මේ භාවනාව දියුණු කර ගැනීමට බොහෝ උපකාර වෙනවා. අපි හැමෝම කර්මයේ දෑවැද්ද කොට ධර්මයේ ඥාති කොට කර්මයේ උප්පත්ති කොට ගින්නයි. කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාක පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති අභින්නම් පච්ච වෙක්කිතබ්බං යම් යම් කර්මයක් කරනවා නම් ඒ කර්මය දායාද කොට ඇති අය අපි කියලා මේ විදිහට නුවණින් මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒ වගේම තව මේ දසධම්ම සූත්‍රයේ කාරණා මං තැනින් තැන අරගෙන කියන්නේ. ඉතින් ඒ වගේම කච්චින කෝමේ අත්තා සීලතෝන උපවදතිති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. තමන්ට තමන් ගැනම සීලයෙන් උපවාද කරනවාද කියලා නුවණින් මෙනෙහි කරලා බලන්න තමන්ගේ සීලය ගැන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කච්චින කෝමේ අහං ශුන්‍යාගාරේ අබිරමාමීති අබින්නම් පච්ච වෙක්කිතබ්බ කිම මම මේ හුදකලා බව ශුන්‍යාගාරයේ පිරිසගෙන් වෙන්විලා හුදකලා මේ භාවනාවේ ඇලී ගලී වාසය කරන්න කැමති කෙනෙක්ද? එහෙම නැත්නම් එක එක සමಿತಿ සමාගම් රැස්වීම් පිරිස සමග එකතු පාදා වෙලා සංසට්ට වෙලා ඉන්න කෙනෙක්ද කියලා මේ විදිහට මෙනෙහි කරලා බලන්න කියනවා. ඒ වගේම අන්තිමේට අත්තිනකෝ මේ උත්තරේ මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ ආදී වශයෙන් කවුරු හරි අන්තිම කාලේ ඇහුවොත් මෙච්චර කාලයක් ධර්මයේ හිටියා භවනා කරා ඔබ මේ මනුස්ස ධර්මයට වඩා ඉහළ යමක් ලබා ගත්තද කියලා කෙනෙක් ඇහුවොත් තමන්ට නිස්සබ්ද නොවී මකු නොවී කියන්න පුළුවන් එහෙම ස්වභාවයක් තමන් තුළ ඇත්තේද නැත්තේද කියන කාරණාවත් නුවණින් මෙනෙහි කරලා බලන්න කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ දසධම්ම සූත්‍රයේ යම් කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ දසධම්ම සූත්‍රයේ පමණක්ම තමන්ගේ ජීවිකාව කොටගෙන ඉන්නවා නම් ඌ ඒකාන්තයෙන් සංසාර දුකින් මිදෙන කෙනෙක්, ඔහු ඒකාන්තයෙන් යහපත කරා යන කෙනෙක්, ඔහු ඒකාන්තයෙන් නිබ්බිදාව විරාගය නිවන කරා යන කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වශයෙන්ද භික්ඛු කියන මේ සසර බය දකින හැමෝ විසින්ම මේ දසධම්ම සූත්‍රයේ කාරණා අභින්නම් පච්චවෙක්කිතබ්බන් නිතර නිතර මෙනෙහි කළ යුතු කාරණා වෙනවා, අවදිමත් කරගත යුතු කාරණා වෙනවා, අපි කල්යාණ මිත්‍රයෝ වශයෙන් ඒවා නැවත නැවත කතා කළ යුතු කාරණා වෙනවා. කුමක් නිසාද මේ හිත නැවත නැවත ඔසවා තැබීමට සංවේගයට පත් කර ගැනීම නිතර නිතර කළ යුතු නිසා බාහිර කෙලෙසයන්ගෙන් අපි අද අපි එදා කතා කරා වගේ අපි කොයිතරම් පිරිසුදු වෙලා හිටියත් මේ ආයතන පරිහරණය කරන නිසා සලායතනයන්ගෙන් අපි මිදිලා නැති නිසා අර බාහිර රූප ශබ්ද ආදී මේ ආයතන හරහා පැමිණිලා අපේ හිත කෙලසන්න පුළුවන්, පිරිසුදු හිත විනාශ වෙලා යන්න පුළුවන්. හරියට අර හිස් ගමක් බාහිර ගම් පාරන හොරු ඇවිල්ලා ඒ ගම විනාශ කරලා දානවා වගේ අපි එදා කතා කරේ ආසිවිසෝපම සූත්‍රේ. ඒ වගේ මේ හිත වෙනස් වෙන්න විපරිණාමයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා සංවේගය සඳහා සංවේග ජනක වස්තු අපි නිතර නිතර මෙනෙහි කරන්නේ. බුද්ධෝත්පාද කාලයේ සද්ධර්ම ශ්‍රවණේ කල්යාණ මිත්‍ර ඇසුර මනුස්සත්ව පටිලාභේ කියන මේ කාරණා උතුම් දුර්ලභ කාරණා, සංවේගය ඇති කරගත යුතු කාරණා. යමෙක් සංවේගය ඇති කරගත යුතු තැන සංවේගය ඇති කරගන්නේ නැද්ද ඔහුත් බාලයෙක් හැටියට පෙන්වෙනවා. ඉතින් සංවේගයේ ඇති කළගත යුතු තන සංවේගය ඇති කරගන්නවා නම් ඒක තමයි නුවණැති කියාව. ඒ නිසා ඒ සංවේගය ඇති කරගෙන මේ හිතට නිතර නිතර රුකුළු දීම උත්සාහවත් කරවීම කළ යුතු බව බුදුරජාණන් වහන්සේ නොඑක් සූත්‍රවල දේශනා කරලා තියෙනවා. හරියට අර වසු පැටියෙක් තමන්ටම තනියෙන් ජීවත් වෙන්න පුළුවන් තනකොළ කාලා දෙනගේ කිරි නොබී ජීවත් වෙන්න පුළුවන් කාලේ එනකන් තමන්ට රැකවරණයක් මවුදෙනගේ පස්සේ එල්ලි එල්ලි එනවා වගේ මේ මවුදෙනත් පැටියාව නිරන්තරයෙන් ආරක්ෂා කරනවා වගේ අපි ධර්මයට ලං වෙනකොට ධර්මයෙන් අපිට පිහිට ලැබෙනවා. ධර්මෝ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන අර්ථයෙන් ඒ වගේම මේ ධර්මයට අපි පිහිට වෙන්නා වගේ අපිද මේ ධර්මයට ලං වෙමින් කල්යාණ මිත්‍රයන්ට ලං වෙමින් නිතර නිතර මේ විදිහේ කටයුතු කරගත්තොත් තමයි අපිව රැකෙන්නේ ආරක්ෂා වෙන්නේ කියන කාරණාව මම මේ අවස්ථාවේදී මතක් කරමි. අපේ මේ ධර්මදේශනාව මාලාවේ ඊතුරු කොටස් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි දේශනාවට අපි යමු. අපි ගිය සැරේ කතා කරේ ආදීන ඥානය කියන එක තමයි අපි කතා කරේ. ඉතින් ආදීනව ඥානය කතා කරේ එතන ආදීනව ඥානයත් එක්ක අපි ඥාන තුනක් පිළිබඳව කතා කරා. බයතුපට්ඨාන ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය කියන ඥාන තුනක් එකට එකතු කරලා තමයි කතා කරේ. මොකද මේ ඥාන තුනම අවස්ථා වශයෙන් තුනක් වුණත් එකම අර්ථයේ තියෙන නිසා එකම මාතෘකාවක් යටතේ කතා කරා. බයතුපට්ඨානේ ඥානේදී අපි කතා කරේ මේ සංස්කාරයන්ගේ ඉපදීම පැවතීම, කර්ම රැස් කිරීම, ප්‍රතිසන්දිය, ජාතිය, ජරාව ආදී මේ දේවල් දැකලා අර භංග ඥානේ මේ ස්කන්ධයන්ගේ ආදීනව ඇතිවීම නැතිවීම, අතීත සංස්කාරයන් නිරුද්ධ වෙච්ච බව, වර්තමාන සංස්කාරයන් නිරුද්ධ වෙමින් පවතින බව, අනාගත සංස්කාරයන් ඒකාන්තයෙන් නිරුද්ධ වන්නේ කියන මේ නුවණත් එක්ක මේ සංස්කාරයන් ඒකාන්තයෙන් බිඳී යන්නේ කියන කාරණාවත් එක්ක බය උපදිනවා. ඒ කියන්නේ ඉපදීමට බයයි. ඇයි ඉපදුණු කෙනාට මේ ආදීනවයන්ට ගෙන් වැළකෙන්න බෑ කියන කාරණාවෙන් ඒ බහිතුපට්ඨාන ඥානය පහළ වෙන බවත්, ඒත් එක්කම ඔහුට ඒ බයත් එක්කම මහා ආදීනවයක් පේන්න ගන්නවා. ඒක ආදීනව ඥානයේ හැටියට පෙන්නවා. ඉතින් ඒ නිසා මේ ආදීනව ඥානයේ හරියට අපි කතා කරා, ජීවත් වීමට සතුටින් ජීවත් වෙන්න කැමති බය ඇති පුද්ගලයෙක් විසින් හරියට අර අපි කතා කරේ මහා හොරු මුලකට අහු වුණා වගේ, වනේ යනකොට සිංහ ව්‍යාඝ්‍ර කොටි වලස් ආදී නපුරු බල්ලන් මදවැහෙන සතුන් විෂගෝර සර්පයන් සොහොන්බින් දැල්වෙන අඟුරු වලවල් ආදී මේ තැනකට පත් වුණාම යම්සේ ආදීනවේද බයද දකින්නේ යම්සේද, ඒ විදිහට මේ ආදීනවයත් බයත් ඔහුට උපදිනවා. ඒ ඉපදීම නිසාම ඔහු පිළිසරණක් හොයනවා, පිහිටක් හොයනවා. අන්න ඒ නිසාම ඔහුට මේ සංස්කාරයන් කෙරේ කලකිරීමක් ඇති වෙනවා, නිබ්බිදාවක් ඇති වෙනවා කියලා. එතකොට මේ නිබ්බිදාව ඇති වෙන්නේ මේ සංස්කාරයන්ගේ බිඳීම දකින කෙනාට. ඒ බිඳීම දකින්නත් ඔය සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට ඒ බිඳීම පහළ වෙනවා. සසර බය ඔහුට දැනෙනවා. ඉතින් මේ අපි කතා කරපු මේ ස්කන්ධයන්ගේ ඉපදීම ඒ වගේම පැවැත්ම ආදී මේ බයත් එක්කම අපිට ඊට මෙතනින් නොතේරෙන කෙනාට ඒක තව ටිකක් පිටිපස්සට ගිහිල්ලා මේ සසර බය කියන කාරණාවෙන් අපිට මේක බයතුපට්ඨාන ඥානයට රුකුලක් ගන්න පුළුවන්. මේ සංසාර බය කියන එක මම මුලින් මතක් කරේ අපි ලේ කඳුළු වැගිරීම පිළිබඳ මේ දේවල් සිහි කරලා. ඒ දුර්ලභ අවස්ථා බුද්ධෝත්පාද කාලයේ ආදී මේ දුර්ලභ අවස්ථා සිහි කරලා මේ ක්ෂණ සම්පත්තියත් මොහතකින් බිඳිලා යන්නේ නේද, ඒකත් නැති වෙලා යන්නේ නේද කියලා මේ අපිට බයතුපට්ඨාන ඥානයේදම ඒ වගේ අපිට මේ රුකුලක් ඇති කරගන්න පුළුවන්. අෂ්ට සංවේග වස්තු ගැන හිතමින්, ඒ වගේම එකලොස් ගින්නෙන් අපි දැවෙන බව හිතමින් මේ විදිහට ආදීනව බහිතුපට්ඨාන ඥානය ආදී මේ ඥානයන් අපිට හොඳට මෙනෙහි කරමින් හිත දියුණු තියුණු කරගන්න කෙනාට තමයි ඊට පස්සේ ඊළඟ ඥානයට ඉඩ අවකාශ සැලසෙන්නේ, සංඛාරෝපේක්ඛා ඥානේ කියන අවස්ථාවට. එතකොට ඒ සංස්කාරෝපේක්ඛා ඥානය කියන එක අපි පෙළදහමට ගියොත් කතං මුංචිතු කම්මිතා පටිසංඛා සම්තිට්ඨානා පඤ්ඤා සංඛාරෝපේක්ඛාසු ඥාන කියලා තියෙනවා. එතකොට මේ මෙතනත් අර වගේම ඥානයන් තුනක් පිළිබඳව කතා වෙනවා. අපිට මාර්තුකාව තියෙන්නේ මුංචිතු කම්මිතා ඥානේ කියලා. නමුත් මේ මුංචිතු කම්මිතා ඥානේ කියන එකටම සම්බන්ධ කරලා මේ සංඛාරෝපේක්ඛා ඥානේ කියන එක තමයි මෙතන කතා කරන්නේ. මුංචිතු කම්මිතාවේ පත්‍යවේක්ෂාව අජ්ජුපේක්ඛාව යන ත්‍රිවිධ ප්‍රඥා සංඛාරෝපේක්ඛා ඥානේ වේ කියලා ඔබට මේ සමහරට සිංහල පැත්තේ පේනවති. කොහොමද මේ සංඛාරෝපේක්ඛා ඥානය කියන එක ඇති වෙන්නේ? මුංචිතු කම්මිතා ඥානයත් පත්‍යවේක්ෂා ඥානයත් අජ්ජුපේක්ඛාව කියන මේ ත්‍රිවිධ ප්‍රඥාව සංඛාරෝපේක්ඛා ඥානය කියලා අපිට ධර්මයේ සඳහන් වෙන අපේ කාරණා අපි වචන පැහැදිලි කරගමු. ඒක ඉස්සෙල්ලා අපි මේකේ සාමාන්‍ය මේ ඥානයේ පිළිබඳව අපි ටිකක් පසුබිම කතා කරොත් මේ සංස්කාර උපේක්ෂා ඥානේම අවස්ථා පිළිබඳව තමයි මේ කතා කරන්නේ. එතකොට කෙනෙක් අර විදිහට මුල් අපි කතා කරපු බහිතුපට්ඨාන ඥානේ ආදීනව ඥානේ ඒ වගේම නිබ්බිදාව සංස්කාරයන් කෙරේ කලකිරීම කියන මේ කාරණා හිතේ හොඳින් තැම්පත් වුණාම, තියුණු දියුණු වුණාම එයාගේ මනස තියෙන්නේ මේ ඉපදීම පැවැත්ම ආදී මේ සියලු සංස්කාරයන් පිළිබඳව ඇතිවන බය ආදීනව ඒකත් එක්ක තමයි කෙසේ මිදෙම්දෝ කියන අදහස උට පහළ වෙන්නේ. ඉතින් ඒ බය ආදීනවය සලකාගෙන සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නැවත නැවත මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඔහුට මිදීම සඳහා කැමැත්තක් උපදිනවා. එතකොට මේ මිදීම සඳහා උපායක් සොයන කෙනාට තමයි මේ උපාය වශයෙන් නම් කල යුත්තේ කුමක්ද කියලා පරීක්ෂා කරන කෙනාට උපාය නම් නැවත නැවත මේ සංස්කාරයන්ම දොස් දැකිය යුතුයි, සංස්කාරයන්ගේම ආදීනව බැලිය යුතුයි කියන මේ ඥානය මාර්ගඥානයෙන් සම්මාදිට්ඨියෙන් ඔහුට ලැබිලා තියෙන නිසා ඔහු නැවත නැවත මේ සංස්කාරයන්ම ආදීනව හැරී බලනවා. නැවත නැවත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට තමයි මේ සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථභාවය කියන එක ඇති වෙන්නේ. ඒක අපි ඉදිරියේදී තවත් විස්තර සහිතව කතා කරමු. එතකොට මේ සංඛාරූපේක්ඛා ඥානය විපස්සනා වශයෙන්ද සමත වශයෙන්ද පහළ වෙන බව මේ අපිට මේ මේ පෙළ දහමෙම යටට ගිහාම මේකේ විස්තර වශයෙන් තියෙනවා. එතකොට අපි ඒක ගත්තොත් කිසෙයින් මෙතන තියෙනවා කති ආකාරයේ සංඛාරූපේක්ඛා චිත්තස්ස අබිනිහාරෝ හෝති කී ආකාරයෙන් සංස්කාරෝපාක්ඛා ඥානය කියන එක සිතෙහි බැසගන්නේද සංස්කාර අභිමුඛ වන්නේද කියන ආකාරය ගැන මතක් කරලා පුතග්ජනයාට පුතග්ජනත් කති ආකාරයේ සංඛාරූපේක්ඛා චිත්තස්ස අබිනිහාරෝ පුතග්ජනයාට මේ සංස්කාරෝපාක් පෙක්ෂා ඥානේ කොහොමද වෙන්නේ, බැසගන්නේ කොහොමද? ඊට පස්සේ සෙක්කස්ස කති ආකාරයේ සංඛාරූපේක්ඛා චිත්තස්ස අබිනිහාරෝ හෝති විතරාගස්ස කති ආකාරේහි සංඛාරූපේක්ඛා චිත්තස්ස අබිනිහාරෝ හෝති. ඒ කියන්නේ පොතක් ජනයට ඒ වගේම සෙක්කස්ස කියලා කියන්නේ සෝවාන් මාර්ගයට හික්මෙන එතන ඉඳන් සෝවාන් මාර්ගයේ ඉඳන් අරිහත් මාර්ගයේ දක්වා මේ පුද්ගලයන් හත් දෙනාට කියනවා සේක පුද්ගලයන් කියලා. සෙක්කස්ස කියලා කියන්නේ හික්මෙන පුද්ගලයන් කියන අර්ථයෙන්. එබඳු කෙනාටගේ සංස්කාර උපේක්ෂා ඥාණයට බැසගන්නේ කොහොමද? එවන් වීතරාගස්ස කියලා මෙතන අදහස් කරේ රහතන් වහන්සේට, සියලු කෙලෙස් දුරු කරපු උතුමන් වහන්සේට මේ සංස්කාර උපේක්ෂා ඥාණය පහළ වෙනවා. ඉතින් මේ විදිහට කියනවා සේකයාට අපි එතන අපි කියනවා පුතග්ජනයාට දෙයරුකින් සංඛාරූපේක්ඛා චිත්තයගේ අබිනිහාරය පුතග්ජනයාට ආකාර දෙකකින් සංසාරූපේක්ඛා ඥානය පහළ වෙනවා. සේක කෙනාට තුන් ආකාරයෙන් සංඛාරූපේක්ඛා ඥානය පහළ වෙනවා. රහතන්ට රහතුන් වහන්සේට තුන් ආකාරයෙන් සංඛාරූපේක්ඛා ඥානය පහළ වෙනවා කියලා. එතකොට ඒ කියනවා පුතග්ජනස්ස කතමේ දී ආකාරයේ සංඛාරූපේක්ඛා චිත්තස්ස අබිනිහාර හෝති පුතග්ජනෝ සංඛාරූපේක්ඛා අබිනන්දතිවා විපස්සතිවා පුතුජනස්ස ඉමේ දී ආකාරයේ සංඛාරූපේක්ඛා ඥාන චිත්තස්ස අබිනිහාර හෝති පුතග්ජනයා මේ සංඛාරූපේක්ඛා ඥානෙ අබිනන්දනය කරනවා, එහි සතුටු වෙනවා. ඒ කියන්නේ සංස්කාරයන් උපේක්ඛා ඥානෙට පත් වුනන් පස්සේ එතන තියෙන සැපයට ඒ ආස්වාදයේ සුඛය, ඒ නිර්ආමිෂ සුඛයට සතුටු වෙනවා. එනිසා හිත කිලිටි වෙන්න පුළුවන් මෙයාගේ. එහෙම නැත්නම් ඔහු විපස්සනා හෝ කරනවා මේ දේ ආකාර දෙකකින් සංඛාරූපේක්ඛා ඥානෙ පහළ වෙනවා. සෙක්කස්ස සේක කෙනාට ති ආකාර තුන් ආකාරයකින් පහළ වෙනවා කියනවා. සෙක්කෝ සංඛාරූපේක්ඛා අබිනන්දතිවා විපස්සතිවා පටිසංකායවා ඵල සමාපatti සමාපජ්ජති. සේක කෙනා සමාර්ග ඵලයක් ලැබපු කෙනා අරිහත් ඵලයට මෙහා ඔහු සංඛාරූපේක්ඛා ඥානෙයි සතුටු වෙනවා. එහෙම නැත්නම් විපස්සනා හෝ කරනවා. එහෙම නැත්නම් එයම උපකාර කරගෙන තමන් ලැබූ ඵලයට සමාපatti වශයෙන් සමවදිනවා කියලා පෙන්නනවා. ඒ වගේම විතරාගස්ස කතමේති ආකාරයේ විතරාගින් රහතන් වහන්සේටද සංඛාරූපේක්ඛා ඥානෙ තුන් ආකාරයක් වෙනවා. විතරාගෝ සංඛාරූපේක්ඛා විපස්සතිවා පටිසංකායවා ඵලසමාපatti සමාපජ්ජති අජ්ජුපෙක්කිත්වා ශුඤ්‍යතා විහාරේනවා අනිමිත්ත විහාරේනවා අපනිත විහාරේනවා විහරති. විතරාගා ඉමේ විතරාගස්ස ඉමීති ආකාරයේ සංකරූපේකා ඥාන තිස්ස චිත්තස්ස අබිනිහාරෝ හොද රහතන් වහන්සේ සංකාරුපෙක්ඛාඤ්ඤා සංකාරුපෙක්ඛා විදර්ශනා හෝ කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තිලක්ෂණේ නගා විදර්ශනා හෝ කරනවා එහෙම නැත්නම් ප්‍රත්‍යවේක්ෂා කොට ඵල සමවතට හෝ සමවදිනවා එහෙම නැත්නම් සංකාරුපෙක්ඛාව අජ්ජුපෙක්ඛා කොට එහි මැදහත් වෙලා තමන් මේ නිවන අරමුණු කරමින් සංස්කාරුපෙක්ඛාවේ සංස්කාරයන් අරමුණු කරන එක නතර කරලා නිවන අරමුණු කරින් ශුන්්‍යත විහරණයට හෝ අනිමිත්ත විහරණයට අනිමිත් අපනීහිත විහරණයට විහරණයෙන් හෝ වෙසෙයි කියලා. ඉහළා තියෙනවා ඇතැම් රහතන් වහන්සේලාගෙන මම අනිමිත්ත විහාරයෙන් වාසය කරා ශුන්්‍යත විහාරයෙන් වාසය කරා කියලා. ඒ රහතන් වහන්සේලා තමයි ඒ විදිහට ඒ නිවන අරමුණු කරමින් ඒ විදිහට තමන් ඒ යම් යම් විහරණයන්ගෙන් වාසය කරනවා හෝ කියලා කියනවා. මේ විදිහට මේ සංස්කාරූපේකා ඥානය පිළිබඳව අපි ටිකක් පසුබිම කතා කර ඒ වගේම මේ සංස්කාරූපේකා ඥානය කියලා කියන්නේ අපේ විපස්සනා වැඩපිළිවෙලේ ඉතාමත් අවසාන සංදිස්ථාන අවස්ථාවක්. මේ යම් කිසි කෙනෙක් යම් ප්‍රාර්ථනාවක් කරගෙන යනවන යම් බුදු කෙනෙක් අභිමුඛයේ අග්‍රස්ථාව තනතුරු ලබන්න හෝ එහෙම නැත්නම් තමන් මෛත්‍රී බුදු හාමුදුරුව දැකලා නිවන් දකින්න කියලා හෝ මෛත්‍රී බුද්ධ ශාසනයම් තනතුරක් බලාපොරොත්තු වීම හෝ මේ වගේ මොනවා හරි අභිනිහාරයක් තියෙනවා නම් ඒක මෙන්න මෙතනදී සියල්ලන්ටම මතුවෙන බව සඳහන් කරනවා මේ සංකාරූපේකාව අවස්ථාවේදී. මොකද එතනින් එහාට ඔහු ඒක යම් අභිනිහාරයක් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඔතනින් එහාට යන්නේ නැහැ. ඒ අභිනිහා ප්‍රාර්ථනාවම ඇති කරගෙන ඒකට අනුව කටයුතු කරනවා. එහෙම නැත්නම් නැවත නැවත ඉදිරියට මේක කරගෙන ගියොත් ඔහුට අර මාර්ග ඵල ඥානයන් තමයි පහළ වෙන්න තියෙන්නේ. එතකොට සංකාරූපේකා ඥානය කියන එකට ඊළඟට හම්බෙන අනුලෝම ඥානය, ඊට පස්සේ ගෝත්‍ර භූ ඥානය, මග්ග ඥාන, ඵල ඥානය කියන අවස්ථා තමයි තියෙන්නේ. අපිට ඒක හම්බෙනවා මේ තියෙන්නේ සංකාරූපේක්ඛා ඥානයට පස්සේ. ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ ගෝත්‍ර භූ ඥානය. සංකාරූපේක්ඛා ඥානයට පස්සේ ගෝත්‍ර භූ ඥානය, ඊට පස්සේ මග්ග ඥානය, ඵල ඥානය, විමුක්ති ඥානය කියන ඔන්න ඔය ටික තමයි අපිට මේ මාර්ගයේදී වැදගත් වෙන ඥාන ටික. ඉතුරු ටික ඒවා මේ ඥාන කතාවල තියෙන අවශේෂ වැදගත් නැතුව නෙවෙයි මේ මාර්ගයට වැදගත් වෙන ටික. ඒතකොට සංකාරූපේක්ඛා ඥානෙන් පස්සේ ගෝත්‍ර භූ ඥානය. නමුත් මේ ගෝත්‍ර භූ ඥානයයි සංකාරූපේක්ඛා ඥානයයි අතර තියෙන තව ඥානය අනුලෝම ඥානය කියලා. අනුලෝම ඥානය කියලා කියන්නේ මේ අනුලෝම ඥානය මුල් අපි කතා කරව විපස්සනා ඥානයන්ටද අනුලෝම වෙනවා. ඒ කියන්නේ ඒකේ අනුලෝම ඥානය පහළ වෙන්නේම සංස්කාරූපේක්ඛා මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය දැන දැකීම් වශයෙන් තමයි පහළ වෙන්නේ. ඒ නිසා අනුලෝම ඥානය මුල් උදයබ්බේ ඥානෙ භංග බයතුපට්ඨාන ආදී ඥානයන්ටද අනුලෝම වෙනවා. ඒ වගේම මේ අට කතාවේ සඳහන් වෙන පුරාණ ධර්මයන්ට, ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්මයන්ට මාර්ගඵල ඥානයන්ටද අනුලෝම වෙනවා කියන අර්ථයෙන් අනුලෝම ඥානය කියලා කියනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ සංස්කාරූපේක්ඛා ඥානය මුදුන්පත් කරගත්තොත්, මේ මුදුන්පත් කර ගැනීමෙන් පස්සේ සිත යම් අවස්ථාවක් වෙනවා මේ සංස්කාරූපේක්ෂාවෙහි හිත තියුණු වෙනවා. ඉතා දියුණු වෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් ඉතා දියුණු වෙලා සම මට්ටමටපත් වුනන් පස්සේ හිත භවංග පතන වෙලා මනෝද්වාරා වර්ජණය සංස්කාරයන් අරමුණු කරමින් අර සංකාරූපෙක්ඛාවට අරමුණු වෙච්චි ආකාරයෙම මනෝද්වාරයෙන් සංස්කාරයන් අරමුණු කරගෙන ජවන් සිත් 3-4ක් පහළ වෙනවා කියන. ඊට පස්සේ ඒ ජවන් අතර වාරයේ තමයි ගෝත්‍ර භූ ඥානෙ, මග්ග ඥානෙ, ඵල ඥානෙ එක් වීතියක පහළ වෙන්නේ. එතකොට ඒ වීතිය තුල පහළවෙන මනුද්ධාරාවර්ජනයෙන් අනතුරුව පහළවෙන ජවන් අවස්ථාව ගත්තාම අන්නේ ජවන් තමයි මේ මුල් ජවන් ටික තමයි ගෝත්‍රභූ ඥානය මග්ගඥානය පහළවෙන්න පෙර සංස්කාරයන් අරමුණු කරගෙනම ජවන කීපයක් පහළ වෙනවා. අන්නේ ජවන් අනුලෝම ඥානය යුත්ත ජවන් හැටියට මේ අට කතාවේ සඳහන් වෙනවා. එතකොට ඒ විදිහට ඒ සංකාරූපේක්ඛා ඥානය කියන එක තමයි අපේ මේ විදර්ශනා ඥානයේ සම්දිස්ථානයක්. අනුලෝම මග්ග ඥාන කියන මේවා වඩන්න තියෙන දේවල් නෙවෙයි. ඒවා අපේ හිත අනුලෝම මග්ග අනුලෝම ඥාන ගෝත්‍රභූ ඥානවල අපිට කරන්න දෙයක් නැහැ. ඒවා નિરાයාසයෙන් අර උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් පහළ වෙනවා. ඉතින් අපි ඥානයක් වශයෙන් පුරුදු පුහුණු කළ යුතු අවසාන ඥානය හැටියට අපිට මේ සංඛාරූපේක්ඛා ඥානය තමයි පහළ වෙන්නේ. එතකොට ඒ සංඛාරූපේක්ඛා ඥානේ අනිත් ඥානමින් නෙවෙයි වෙනස් එකක්. ඒ කියන්නේ සංඛාරූපේක්ඛා ඥානය ආදීනව භංග ඥානයේදී විශේෂයෙන් සංස්කාරයන්ම අරමුණු කරගෙන, නමුත් මේ සංකාරෝපේක්ඛා ඥානයේදී සංස්කාරයන් අරමුණු කරාට සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ත භාවය, ඒවා අනිත්‍ය දුක් වශයෙන් බලන්න හෝ සතුටු වීම හෝ කියන මේ දෙකම නැතුව හිත මධ්‍යස්ත භාවයකට පත් වෙන අවස්ථාවක් වගේ ඥානයක් තමයි පහළ වෙන්නේ. සංස්කාරයන් කෙරෙහි මැදහත් වෙනවා, උත්සාහය නැති කරනවා. හරියට අර දැන් අපිට වටිනා නැති දෙයක්, දැන් අපේ සමීපයේ තිබු ගල් බොරළු, පස් වැල්, ගැලි ගල්, වටිනා නැති ගස් කොළන් දිරාගිය දේවල් දැක්කාම ඒවා කෙරෙහි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්ත වෙනවා වගේ මේ ධර්මයේ සඳහන් වෙනවා. යම්සේ ඇලුම් කරපු ආලේ කරපු බිරිඳක් හිටියානම් මේ බිරිඳ තමන් ආලුම් කරන කාලයේදී ඒ බිරිඳ වෙන කෙනෙක් කතා කරොත් දුක එනවා, ඒ කෙරෙහි වෙහෙස එනවා. ඒ තව කෙනෙක් එක්ක සතුට වුණත් Tamante එක ඊර්ෂ්‍යාවක්, දුකක්, වෙහෙසක් දැනෙනවා. නමුත් පසු කාලයකදී මේ කාරණාව දැකලා ඒ බිරිඳ අත්හැරුවොත් අත්හැරියන් පස්සේ ඌට ඒ මම මගේ කියලා ගැනීම නැතුණන් පස්සේ බිරිඳ බොහෝ අයත් එක්ක කතා කර කර හිටියත් නොඑක් පිරිමින් එක්ක හිටියත් ඔහුට අර වගේ දුකක්, තරහක්, සංවේගයක් ඉන්නේ නැහැ. ඇයි? අතහැරලා ඉන්න නිසා. අන්න ඒ වගේ මේ සංකාරෝපේක්ඛා ඥානය කියන එක පහළ වුණාන් පස්සේ සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ත භාවයට හිතපත් වෙනවා. ඒතකොට සංස්කාරයන් නැවත නැවත බල 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 මේවා කෙරෙහි උග්‍රව ඇල්ලිලා ඉන්න බවක් නැති වෙනවා. ඒකෙන් කියන්නේ මේ සංස්කාර උපේක්ඛා ඥානය පහළ වුණාන් පස්සේ සංස්කාරයන් මෙනෙහි කරන එක නතර කරනවා කියන එක නෙවෙයි. මේ අට කතාවේ සඳහන් වෙනවා ඇතැම් අය එහෙම කරනවා. මේ සංස්කාරයන් කෙරේ කොච්චර බැලුවත් වැඩක් නැහැ, මේ වගේ මෙහෙම ස්වභාවයක් තියෙන්නේ කියලා ඒ ඥානය පහළ වුණාන් පස්සේ මෙනෙහි කිරීම දුර්වල කරගන්නවා. ඉතින් ඒ විදිහට මෙනෙහි කිරීම නතර කරනවා. මෙතන මෙනෙහි කිරීම කියලා කිව්වේ සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන එක. අන්න ඒක නතර කරොත් එහෙම නැවත අවිද්‍යාවගේ පැමිණීම වෙලා නැවත මේ ඥානයන් දුර්වල වෙලා නීවරණයන්ගෙන් වැහෙන්න පුළුවන්. ඒ නිසා සංඛාරෝපේක්ඛා ඥානය දියුණු වෙන්න නම් නැවත නැවත හෝ ඒක කළ යුත්තේම නැවත නැවත සංස්කාරයන්ගේ දොස් දකිමින්, සංස්කාරයන්ගේ ලක්ෂණ දකිමින්, අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණයටම නංවනංවා බලන්න බලන්න තමයි ඒ සංස්කාර උපේක්ඛා ඥානය දියුණු වෙලා අර විදියට අනුලෝම ඥානෙ, මග්ග ඥානෙ, ඵල ඥානෙ ආදී මේවා පහළ වෙන්නේ කියන එක අපිට පුරාණ ආචාර්යයන් වහන්සේලා පෙන්නලා දීලා තියෙනවා. එතකොට මේකේ අපිට පෙන්නනවා මෙතනත් සඳහන් වෙන්නේ මේ සංඛාරෝපේක්ඛා ඥානෙත් අපි ගිය සැරේ කතා කරපු ඥානෙ වගේම මේ උප්පත්තියෙන් මිදුණු කැමැති බව, ඒ වගේම පැවැත්මෙන් මිදෙනු කැමැති බව, ප්‍රවෘත්තියෙන් මිදෙනු කැමැති බව, ඒ වගේම ප්‍රතිසන්දියෙන් නිමිත්තෙන් මිදෙනු කැමැති බව කියන මේ වරමුණු කරගෙන තමයි මේ ඥානය තියෙන්නේ. උප්පත්තිය මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්ෂා කොට අජ්ජුපෙක්ඛාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංකාරෝපෙක්ඛා ඥානෙ. ප්‍රවෘත්තිය මුදෙනු කැමැති බව. ප්‍රත්‍යවේක්ෂාව අජ්ජුපෙක්ඛාව කියන මේ ත්‍රිවිධ ප්‍රඥාව සංකාරෝපෙක්ඛා ඥානයයි. නිමිත්තෙන් මිදෙනු කැමැති බව. ආයෝහණයෙන් ගැන කර්ම රැස් කිරීමෙන් මිදෙනු කැමැති බව. ප්‍රතිසන්දියෙන් මිදෙනු කැමැති බව. ගතියෙන් මිදෙනු කැමැති බව. එතකොට ගතිය කිව්වා අපි අර විදිහට මනුස්ස ප්‍රේත තිරිසන් දිව්‍ය ලෝක මනුස්ස ලෝක ආදී මේ ගති එකක්වත් සාරවත් දේවල් නෙවෙයි කියලා දැකලා මිදෙනු කැමැති බව. ඒ වගේම විපාකයෙන් මිදෙනු කැමැති බව. ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් උපායාසයෙන් මිදෙනු කැමැති බව කියන මේවා අරමුණු කරගෙන ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ සංස්කාරයන්ගේ ස්වභාවය ප්‍රත්‍යවේක්ෂා කරනවා. නුවණින් මෙතන ප්‍රත්‍යවේක්ෂා කරලා කරනවා කියන්නේ නැවත නැවත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම නිසා ඔහුට සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාව පහළ වෙනවා. ඒක තමයි මේ සංකරූපිකා ඥානය කියලා කියන්නේ. එතකොට මේ දේ මුලින්ම මතක් කරනවා. උප්පත්තියෙන් ඉපදීමෙන් මිදෙනු කැමැති බව. කේමද කියන එක මුංචිතු කම්මතා පටිසංකා සම්තිට්ඨනා පඤ්ඤා සංකරූපේක්කාසු ඥානං කියලා. එතකොට එතන ඥාන තුනක් කියනවා. මුංචිතු කම්මතාව මිදෙනු කැමැත්ත ඇතිවීම, ඒ වගේම ඒ සඳහා උපාය සෙවීම වශයෙන් නැවත නැවත සංස්කාරයන් නුවණින් සලකා බැලීම, ඒ නිසාම සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථතාවයේ කියන මේ සියල්ල එකට එකතු කරලා තමයි සංකාරූපේක්ඛා ඥානය කියලා ධර්මයේ අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට මේකේ සඳහන් වෙනවා ඉපදීම බයක් හැටියට සැලකලා, උපදීම දුකක් හැටියට සැලකලා. මේ තියෙන උප්පාදාය දුක්ඛං. මෙතනද ඉපදීම මිදෙනු කැමති, ඉපදීම දුකක් බව දැකලා, ඉපදීම සංඛාරයක් හැටියට සැලකලා. මේ වගේ මේ වගේ මිදීමේ උපාය හැටියට තමයි ඒ කාරණා පෙන්වන්නේ. ආදීන ඉපදීම දුකක්, ඉපදීම බයක් හැටියට, ඉපදීම සංකාරය සකස් වෙච්ච දෙයක්, ඉපදීම බියගෙන දෙන දෙයක් හැටියට මේ සංස්කාරයන්ගේ මිදීම සඳහා උපායන් හැටියට තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මේ කාරණා ටිකක් හොඳින් ඔබ කල්පනාවෙන් අහගන්න. මං ගිය වරත් මතක් කරලා තියෙනවා මේ කාරණා, ඉදිරි කාරණා හැම එකක්ම ටිකක් ගැඹුරු කාරණා, නොතේරෙන කාරණා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳින් අවධානෙන් ඒවා තේරුම් ගැනීමේ අදහසින් අහගෙන ඉන්න. එතකොට මේ මිදීම සඳහා උපායන් වශයෙන් තමයි කුමකින් මිදීමටද කියන කාරණාව පෙන්වන උප්පත්තියෙන්, පැවැත්මෙන්, කර්ම රැස් කිරීමෙන්, ප්‍රතිසන්දියෙන් මිදෙනු කැමති බව. ඉතින් මේ කාරණාව දැන් අපි සාමාන්‍ය අපි අහලා තියෙන සතර පායෙන් මිදෙන්න ඕනේ, තිරිසං ප්‍රේත ලෝකෙන් නිරයෙන් මිදෙන්න ඕනේ කියන මේවා තමයි අපිට දැනෙන තේරෙන තැන්. ඉතින් මේ ඔක්කොම කැටි කරලා තමයි උප්පත්තියෙන් මිදෙනු කැමති බව කියලා කියන්නේ. උප්පත්තියෙන් මිදීම කියන උපන්න කෙනාට, උපදීම හැකියාව තියෙන කෙනාට මේ සියල්ල උරුම වෙනවා. එනිසායි සියල්ල කැටි කරලා තමයි මෙතන කියලා තියෙන්නේ. ඉතින් අර වගේ මේ අවස්ථාවේදී සරල තැනකින් කතා කරන්නේ නැහැ. මොකක් නිසාද අපිට තේරෙනවා වුණත් මෙතන කතා කරන්නේ හොඳට අර කියපු ඥාන, උදේවැය ඥානේ, භංග ඥානේ, බහිතුපට්ඨාන ඥාන ආදී හොඳට ඥානයන් පහළ වෙtti අර වගේ ප්‍රාථමික අවස්ථාවෙන් මිදිච්චි සසර පිළිබඳව හොඳාකාර නුවණින් තේරුම් ගත්තු, මේ ස්කන්ධයන්ගේ පැවැත්මම සසර දුක හැටියට තේරුම් ගත්තු කෙනෙකුටයි මේ කතා කරන්නේ. ඒ නිසායි මේ වගේ වචන මේකේ දාලා තියෙන්නේ. උප්පත්තිය, ප්‍රවෘත්තිය, ඒ වගේම නිමිත්ත, ජාතිය, කර්ම රැස් කිරීම, ප්‍රතිසන්දිය කියලා මේ දාලා තියෙන්නේ ඒ වගේ අවස්ථාවක් නිසා. මේකේ යථාර්ථය ඒක නිසා. ඉතින් නමුත් කෙනෙකුට තේරෙන වෙන්න පුළුවන් මීට වඩා සරලව මේකෙන් මිදෙන්න පිළිබඳ කරුණු කිව්වනම්. නමුත් මේ නුවණ තියෙන කෙනාට මේ කියන කාරණා ඇතුළත අපි අර කියන සරල කාරණා සියල්ල අන්තර්ගත වෙලා තියෙනවා. හොඳයි, අපි එතකොට මේ මෙච්චර වෙලා මං පැහැදිලි කරේ සංකාරුපෙක්ඛා ඥානය කියන එකේ පසුබිම හා පෙළේ තියෙන අන්තර්ගතය පිළිබඳව කතා කරේ. එතකොට මේක අපි මේකේ මාතිකා වර්ණාව අටකතා වර්ණාවටත් අපි ගිහිල්ලා ඒක ටිකක් විස්තරව කතා කරගමු. එතකොට තව ටිකක් මේක තේරෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට සාකච්ඡාවෙමුත් මේක අරගෙන තව ටිකක් කතා කරගන්න පුළුවන්. එතකොට සංකාරෝපේක්ඛා ඥානය කියන එක අර්ථ දක්වන්නේ අපි කතා කර මුංචිත කම්මතා පටිසංකා සම්තිට්ඨන පඤ්ඤා සංකාරෝපේක්ඛාසු ඥානං කියලා තමයි අපිට අට කතාවේ තියෙන්නේ. මුංචිත කම්මතා පටිසංකා සම්තිට්ඨන පඤ්ඤා සංකාරෝපේක්ඛාසු ඥානං කියලා. එතකොට ඒකේ මේ අට කතාව පෙන්නන්නේ උපාදාදීනි උත්තත්තානේව. උපාදාදිය පිළිබඳව මුලින් කතා කරපු ඒ උපාදාදිය පිළිබඳ කිව්වා උපාදා දුක්ඛන්ති බයන්ති සාමිසන්ති සංඛාරාති උපාදාදී මුංචනා නස්ස කරණ වචනාදී ඒවං ලක්ෂණතෝ සංඛාරෝපේක්ඛා දස්සෙත්වා ඉදානි අත්තතෝ දස්සේතුම් උපාදෝ සංඛාරාතේ සංඛාරේ අජ්ජුපෙක්ඛති සංඛාරුපෙක්ඛාදී සංඛාරුපෙක්ඛාති ආදිම්හා කියලා මුලින්ම කතා කරපෝ මේ උපාදය දුකක් බයක් කියලා මේ පෙන්නලා තියෙන්නේ අර සංස්කාරුපේක්ෂාව ඇති කර ගැනීම සඳහා. ඒ සඳහා උපාය සෙවීම වශයෙන් තමයි මේ කරුණෝ මේ උපාදය පැවැත්ම ආදීවට උපා දුකයි බයයි සාමිසයි කෙලෙස් සහිතයි මේ සකස් වෙච්ච දෙයක් ආදී වශයෙන් ඒ බලන්න කියලා තියෙන්නේ කියලා මේ අට කතාවේ සඳහන් වෙන්නේ. එතකොට අපි ඒකේ පද වර්ණාවට ගියොත් මේකේ කියනවා මුංචිතු කම්මතා පටිසංකා සම්තිට්ඨන පඤ්ඤා සංකාරුපේක්ඛාසු ඥානන්ති කියලා. අපි මේක ටික ටික සමාවිත එකම දේ වුණත් කතා කරන්න වෙයි. මම එහෙම කතා කරන්නේ මේක ටිකක් අපිට ආදුනික නිසා හා නොතේරෙන නිසා. එතකොට මේකේ පද වර්ණාවත් එක්ක කියනවා දැන් අපිට වර්ණා කරගත යුතු පද කීපයක් තියෙනවා. එකක් තමයි මුංචිතු කම්මතාව කියන එක. ඊට පටි පටිසංඛා සම්තිට්ඨනා කියන එක. පටිසංඛා කියන එක හා සම්තිට්ඨනා කියලා කියන සංකාරුපෙක්ඛාව කියන එක. එතකොට මේ කාරණා ටික තමයි අපි මේ පදේ පැහැදිලි කරගත යුතු වෙන්නේ. එතකොට මෙතන සඳහන් වෙනවා මුංචිතු චජිතුම් කාමේති. එතකොට මුංචිතුම් මිදීමේ අත්හැරීමේ කැමැත්ත ඇති කෙනාට මුංචිතු කම්මතාව කියලා කියනවා. ඒ කියන්නේ මුදන්නට අත්හරින්නට ආසා කරයි කැමැති වෙනුයි මුංචිතු කම්මතා නාම වේ කියලා තමයි මෙතන සඳහන්. මිදෙනු කැමැත්තේහි ස්වභාවයේ මුංචිතු කම්මතාවයි කියලා කියනවා. එතකොට යම් කිසි කෙනෙක් අර විදිහට මුලින් ඇති කරගත්තු ඥානය නිසාම භංග බයතුපට්ඨාන ආදීනවාදී ඥානය නිසාම මිදෙන්නට මිදීම සඳහා මිදීමට අත්හරින වජිතුම් මුංචිතුම් කියන්නේ මිදීමට වජිතුම් කියලා කියන්නේ අත්හැරීමට කාමීති කැමැති වෙනුයි මුංචිතු කාමෝ කියලා කිව්වා. එතකොට මුංචිතු කාමස්ස භාවෝ මුංචිතු කම්මතා මිදනු කැමති කෙනාගේ ස්වභාවයයි. එතකොට ඒ වගේ කැමැත්තක් ඇති වෙනවා කියන අර්ථයෙන් මුංචිතු කම්මතා කියලා කියනවා. එතකොට මේ මුංචිතු කම්මතාවය කියන්නේ කොහොට ඇති වෙන්නේ? මේ සංස්කාරයන්ගේ අර ඉපදීම පැවැත්ම සංකාරයේ නිමිත්ත ආදී මේවා ඇති වෙලා නැති වෙලා යන බව අනිත්‍ය ස්වභාවයේ නිස්සාර ස්වභාවයේ බයගෙන දෙන ස්වභාවයේ දකින්න නිසා තමයි ඔහුට මිදීම සඳහා කැමැත්තක් ඇති. එතකොට ඒ තමයි මුංචිතු කම්මතා කියන එක ඥානයක්. එතකොට යාගේ ඇති වෙච්චි. ඊට පස්සේ ඊළඟ පදේ පටිසංකාති උපපරික්කතීති පටිසංකා. පටිසංකාති කියන්නේ නුවණින් බලනවා. එතකොට සලකා බලයි කියන එක තමයි මෙතන පටිසංකාති කියලා. සලකා බලනකොට නුවණින් සලකා බලයි. ඊට පස්සේ උපපරික්කතීති උපපරික්කති කියන විශේෂයෙන් සලකා බලනවා කියන අර්ථයෙන් විශේෂයෙන් සලකා උපපරික්කතිති ලං වෙලා ලං කොට බලනවා විශේෂයෙන් සලකා බලනවා කියන අර්ථයෙන් පටිසංකා එතකොට මෙනෙහි කර බලනවා පටිසංකානං වා පටිසංකා ඒ මෙනෙහි කරන බලන කෙනාගේ ස්වභාවයේ පටිසංකා එතකොට සම්තිත්තති අජ්ජුප්පෙක්කතිති සම්තිත්තන එතකොට සන්තිත්තරි කියන්නේ ඊට පස්සේ ඔහු මැදහත්වේ අජ්ජුපෙක්කති මදස්තභාවයට දැන් අර උත්සාහවත් වෙච්චි එක එතකොට දැන් මෙයා මොහු සංස්කාරයන් පිළිබඳව දකිනවා මේ සංස්කාරයන් තුල තමයි මේ කැමැත්ත අකමැත්ත ඇලීම ගැටීම මේවා අපි ආස කරත් හොඳ දේත් නැති වෙනවා නරක දේත් නැති වෙනවා මේ කියපු අපි උත්සාහයෙන් වඩ아가න යන මේ මතු කරගත්තු මාර්ගයේ කියන එකත් ඒකත් අපි මාර්ගඵලයක් දක්වා උපදවා ගත්තේ නැත්නම් ඒකේ ස්වභාවයත් මේ සංස්කාරයක් නේ කියලා මේ විදිහට මේ සංස්කාරයන් පිළිබඳව නැවත නැවත පටිසංකාති නැවත නැවත බැලීම නිසා සිත සම්තිට්ඨති අජ්ජුපෙක්කති සංස්කාරයන්ට නැඹුරු වෙන බව සංස්කාරයන් අරමුණු කරන බව සංස්කාරයන් කෙරෙහි බැඳෙන බව නතර වෙනවා නතර වෙලා අජ්ජුපෙක්කතිති සම්තිට්ඨනා හිත අජ්ජුපෙක්කති කියන්නේ උපේක්ෂාවේ මධ්‍යස්ථ භාවයේ පිහිටනවා කියන අර්ථයෙන් තමයි සම්තිට්ඨනා සම්තිට්ඨනාවා සම්තිට්ඨනං වා සම්තිට්ඨනා ආර ඒ කියන්නේ නතර වෙච්චි උපේක්ෂා වෙච්චි කෙනාගේ ස්වභාවයේ සම්තිට්ඨනා කියලා සඳහන් වෙනවා මුංචිතු කම්මතාච සා පටිසංකාච සා සම්තිට්ඨනා චාති මුංචිතු කම්මතා පටිසංකා සම්තිට්ඨනාති කියලා මේ විදිහට මේ ඥාන තුනම එකතු කරලා එකට කැටි කරලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මුංචිතු කම්මතාවයත් ඒ වගේම පටිසංකා කියලා කිව්වේ නැවත සලකා බැලීම නැවත නුවණින් සලකා බැලීම කියන කාරණාව මුලින් මතක් කරේ ලංකොට බලනවා ඒ කොහොමද සලකා බලනවා කියලා කියන්නේ ඒ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ වගේ ස්වභාවයන් නැවත නැවත සලකා බලනවා ඒ සලකා බලන්නේ මේ සංස්කාරයන් කෙරෙහි අත්හැරෙන්න මිදෙන්න මිදීමට උපායක් වශයෙන් තමයි පටිසංඛා කියන වචනේ මෙතන පෙන්වන්නේ නැවත නැවත බලනවා බලන්න මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවයේ තේරෙන නිසා සංස්කාරයන් කෙරෙන් හිත නතර වෙනවා මධ්‍යස්ථ භාවයට පත් වෙනවා නමුත් මධ්‍යස්ථ භාවයට පත් වෙලා උපේක්ෂාවට පත් වෙනවා ඒ උපේක්ෂාවට පත් උනත් ඒ උපේක්ෂාව පිරිසුදු උපේක්ෂාවක් නෙවෙයි ඒ මොකද මේ ආධුනික නිසාද ලදරු නිසාද මේ උපේක්ෂාවත් බොහොම පිරිසුදු නැහැ කියලා කියන්නේ ඒ නිසා. ඒ නිසා මේ උපේක්ෂාවටපත් වෙච්ච කෙනා දැන් ඔහු මේවා සංස්කාරයන් මෙනෙහි කරාට වැඩක් නැහැනි කියලා කෙනෙක් මෙනෙහි කරන එක නතර කරොත් ඒක Tamanට වෙන ලොකු හානියක් කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා ඒ විදිහට සංකාරෝපේක්ඛා ඥාණය ඒ කියන්නේ සංස්කාරයන් කෙරෙහි මැදහත් වෙච්ච කෙනාද මේ තියුණු කරගෙන අර කියපු අනුලෝම මග්ග අනුලෝම ගෝත්‍රභූ මග්ග ඵල ඥානයන්ට පත්වෙන්න නම් කුමක් කළ යුත්තේද කියන එක උපාය සොයනවා. අන්න එතකොට යාට තේරෙන්නේ එහෙනම් මේ සංස්කාරයන් කෙරෙහි මෙනෙහි නොකර ඉන්න එක නෙවෙයි මේ සංස්කාරයන් කෙරෙහි මැදහත් භාවය තියුණු වෙන්නත් අනුලෝම ගෝත්‍ර භූ ආදී ඥාන උපදින්නත් එයම නැවත නැවත සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලිය යුතුයි කියන නුවණ ඔහුට එනවා. එතකොට ඒ කාරණාව සම්තිට්ඨනාචාති මේ තුන් නුවණ වල ටික එකතු කරලා තමයි මේ මාතෘකා කරලා තියෙන්නේ. මුංචිතු කම්මතා පටිසංකා සම්තිට්ඨනා පඤ්ඤා සංකාරූපේක්ඛා ඥානං කියලා. අතෝ අපි කිව්වොත් ඒක අර උදයබ්බේ ඥානෙ භංග බයතුපට්ඨාන ඥාන ආදී වලින් සංස්කාරයන්ගේ ස්වභාවය හොඳ හැටි වටහාගත්ත කෙනා මේ සංස්කාරයන්ගේ ලක්ෂණ හොඳින් තේරුම් ගත්ත කෙනා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලක්ෂණ තේරුම් ගත්ත කෙනාට අන්න ඊට පස්සේ මේ සංස්කාරයන්ගේ මිදීමට උවමනාවක් ඇති වෙනවා. හරියට අර මැඩියෙක්ගේ සොරි මේ මේ නායකගේ මුවට මැඩියෙක් අහු වුණාම ඒ වගේම ගුරුලෙක්ගේ ග්‍රහණයට නාගයෙක් අහු වුණාම ඒ වගේම සොරුන් අතට මිනිස්සෙක් අහු වුණාම කෙසේනම් මිදෙන්නේ කොහින් කොයි වෙලාවෙ මගේ ජීවිත බේරගන්නේද හෝ කියන මේ අදහසක් ඇතිවෙන්නා හා මේ සංස්කාරයන්ගෙන් මිදීමට කැමැත්ත ඇති වෙනවා. ඒක තමයි මුංචිතුකම්මතා කියන්නේ. මිදීමට උපාය සෙවීම වශයෙන් තමයි පටිසංඛා කියලා කිව්වේ. ඒ නිසා නැවත නැවත සංස්කාරයන්ම හැරි හැරි නැවත හැරි බලනවා. ඒ බැලීම නිසාම සංස්කාරයන් අරමුණු කරන එක නතර වෙලා හිත උපේක්ෂාවේ පිහිටනවා කියන එකයි ඔය නැවත 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 මම මේ කියන්න උත්සාහවත් උනේ මේ පදගතාර්ථය හා මේ ඥානයේ ස්වභාවය. එතකොට ඒක කියන ඉති පුබ්බ භාගයේ මෙසේ පූර්ව භාගයේදී නිබ්බිදා ඥානින නිබ්බින්නස්ස අර මුලින් නිබ්බිදා ඥානිය කියලා අපි කතා කරානේ. කලකිරීම සංස්කාරයන් කෙරේ ඒ නිබ්බිදා ඥාණයෙන් කලකිරුණු කෙනාට උපාදාදීනි ඒ උපාදාදී ඉපදීම පැවැත්ම සංස්කාරයන්ගේ පරිච්චිතුකාමතා පරිච්චජිතුකාමතා හා ඒ අත්හැරීමට මුංචිතුකම්මතා කැමති කෙනා මුංචනස්ස එතකොට මිදීම සඳහා උපායකරණත් මජ්ජේ පටිසංකානම් පටිසංකා. එතකොට ඒ කියන්නේ ඒ විදිහට නිබ්බිදාවෙන් ඥානේ ඇති වෙලා එයින් මිදෙනු කැමති කෙනාට මුංචනස්ස මිදීම සඳහා උපාය සෙවීම වශයෙන් ඔහු මැද්දේ නැවත නැවත සංස්කාරයන් මෙනෙහිකොට බලනවා කියන එකයි මෙතන මේ වර්ණනා කරන්නේ. එතකොට මුංචිත්වා අවසානයේ මිදීම අවසානයේ අජුප්පෙක්කණං සම්තිත්තක ආගේ සංස්කාරයන්ගේ මිදීමේ අවසානයේ සිත අජුප්පෙක්කණං සම්තිර හිත මධ්‍යස්ථ භාවෙහි නතර වෙනවා පිහිටනවා. එවං අවස්ථා ભેදෙන තිප්පකාරා පඤ්ඤා සංඛාරාණං අජුප්පෙක්කනාසු ඥාන. එතකොට මේ මෙසේ අවස්ථා ભેදයෙන් අවස්ථා වශයෙන් තිප්පකාර පඤ්ඤා ප්‍රඥාව තුන් ආකාරයක් උනත් ඒ අවස්ථා ભેදයෙන් ආකාර තුනක් කියලා කිව්වේ මුංචිත කම්මිතාවේ පටිසංකාව හා සංකාරුපේක්කාව සම්දිට්ඨනා කියන මේ ප්‍රඥා තුන අවස්ථා වශයෙන් තුන් ආකාරයක් ගන්නවලු සංකාර අජ්ජුප්පේකන ඥානං. ඒ ඔක්කොටම තමයි අජ්ජුපේක්කා උපේක්ඛාව සංකාරෝපේක්ඛා ඥානෙ කියලා කිව්වේ. ඒ නිසා මුංචිතු කම්මතා පටිසංකා සම්තිට්ඨනා සංඛාතානං අවස්ථා ભેදේන භින්නානං තිස්සන්නම්පි පඤ්ඤානං සංකාරෝපේක්ඛාතං ඉච්ඡන්තේ පන පඤ්ඤාති. ඒ නිසා මේ අවස්ථා ભેදීන් තුන් ආකාරයක් උනත් මේ එකම සංකාරෝපේක්ඛා ඥානය ගැනයි මේ කියලා තියෙන්නේ කියලා සඳහන් වෙනවා. එතකොට ඒක තමයි මම අර මුලිනුත් කිව්වේ මෙතන ඥාන වශයෙන් අවස්ථා වශයෙන් තුනක් ගත්තත් අවස්ථා වශයෙන් තුනක් කියලා කිව්වේ මේ ස්වභාවයන් තුනකට පහළ වෙනවා. නමුත් එකම දේ මේ මේකෙන් වෙන්නේ සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ත භාවයේ මධ්‍යස්ත භාවය ඇතිවෙන්නේ අවස්ථා තුනකදී. ඒ අවස්ථා තුන කඩලා තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. එතකොට මේ එකම මේ සඳහන් වෙනවා යාච මුංචිතු කම්මිතා යාත පටිසංකානුපස්සනා යාච සංකාරූපක ඉමේ ධම්මා ඒ කට්ටා. යම් මුංචිතු කම්මතාවක් යම් පටිසංකාවක් යම් සංකරූපේකාවක් තියෙනවා නම් ඒක එක මර්ථය ව්‍යංජන මේව නානක්ති ඒ වචන වශයෙන්ම වෙනස් වෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ විදිහේ ඥානයක් ඇති වෙච්ච කෙනාගේ ස්වභාවය උපමාවකින් පෙන්නවා අතවා යත ජාලබ්බන්තර ගතෝ මච්චෝ. මේ කෙනා හරියට අර දැලේ බැඳුණු මස්සෙක් වගේ සප්පමුඛ ගතෝ මණ්ඩුකෝ සර්පයේ මුඛයට අහුවෙච්ච මැඩියෙක් ගෙම්බෙක් වගේ පංජරපක්කිත්තෝ වනකුට්ටිකෝ අර ඒ කියන්නේ පංජරයකට කූඩුවකට අහු වෙච්චි වලිකුකුලෙක් වගේ දල්හ පාස වසංගත්තු මිගෝ දැඩි මන්දකට රැහැනකට අසු වෙච්චි මොයෙක් වගේ අහිකුන්ටික හත්තතෝ සප්පෝ අහිකුන්ටේකුගේ අතට අහු වෙච්චි සර්පයෙක් වගේ මහා පංක පංකන්දෝ කුංජරෝ මහා පංක පංකන්දෝ බුංජරෝ කියලා කියන්නේ එතනදී අර ගොහරු මඩේ එරිච්චි හස්ති රාජයෙක් වගේ සුපන්නක මුකතෝ නාගරාජෝ ගුරු රාජයෙකුට අහු වෙච්චි නාගරාජයෙක් වගේ රාහු මුක පවිට්ටෝ ඡන්දෝ රාහුට ගොදුරු වුණු රාහු විසින් ගිලගන්නා චන්ද්‍රයෙක් වගේ සත්ත පරික්කිත්තෝ පුරිසෝති ඒව මාදයෝ හරියට සතුරන් මැදට අහුවෙච්චි පුරුෂයෙක් වගේ ආදී වශයෙන් තතෝ තතෝ මුංචිතු කාම යම් යම් ආකාරයෙන් ඒ ඒ තැනින් මිදෙනු කැමැත්තේ නිස්සරිතු කාම අත්හැරීම කැමැත්තේ වෙයි කියලා මෙන්න මේ කාරයට උපමානුසාරයෙන් හරිය ඔය විදිහට අර දැලට අහු වෙච්චි මාළුවෙක්ගේ අදහස හිතගත්තහම කොයින් කොයින් ආකාරයෙන්ද මිදෙන්නේ මන්දකට අහු වෙච්චි වලි කුකුලෙක් ඒ වගේම සර්පමුකයට අහු වෙච්චි මැඩියෙක් කොයි කොයි ආකාරයෙන්ද මිදෙන්නේ කියලා යම් හිතක් පහළ වෙනවනම් අන්න ඒ වගේ ස්වභාවයක් ඒ විදිහටම මේ යෝගාවචරයට මේ සංසාරෙන් සියලු භව යෝනි විඥාන ස්ථිතින්ගෙන් මිදෙන්නේ කෙසේදෝ කියන අදහස් පහළ වෙනවලු මුංචිතු කම්මිතාවයක් පහළ වෙන. එවං තස්ස යෝගිනෝ මේ විදිහට යෝගාවචරයා චිත්තං සබ්බස්මා සංකාරගතං මුංචිතු කාමං නිස්සරිතු කාමං හෝති මෙසේ සියලු සංස්කාරයන් කෙරෙහි යෝගාවචරයාට මිදීමට අත්හැරීමට කැමැත්තේ වේ. ඒවන් හිති උච්චමානේන මුංචිතු කාමස්ස මුංචිතු කම්මතා. ඉතින් ඒ කියපු ආකාරයට ඒ මිදෙනු කැමති කෙනාගේ කැමැත්ත කියන අර්ථයමයි මෙතන නැවත නැවත කුළු ගන්නන්නේ කියලා කියනවා. ඒවංච සති උපාදම් මෙසේ ඇති කල්ලි ඒ අදහස් ඇති කල්ලි මුංචිතු කම්මතාදි ආදීසු උපාදා මුංචිතු කම්මතා වත්තබ්බං හෝති තස්මා පුරිමෝ එවං අත්තෝ සුන්දතරෝ අතස්ස සබ්බ සංකාරසු විගතාලස්සය විගතාලයස්ස. ඒ නිසා මේ සියලු සංස්කාර කෙරේ ඔහු ආලේ අත්තරපු කෙනෙක් සබ්බ සංකාරගත මුංචිතු කාමස්ස සියලු සංස්කාර ධර්මයන්ගෙන් මිදුණු කැමැත්ත මුංචිතු කම්මතා ඥානං උප්පජ්ජති මිදුණු කැමැත්තෙන් එක්ක මෙයාට ඔන්න ඒ කියපු ඥාණය පහළ වෙනවා. ඒ ඥානයේ පහළ වෙන ආකාරයේ තමයි අර උපමා වලින් සඳහන් කරේ සර්පමුකයට අහු වෙච්චි මැඩියෙක් වගේ සුපන්නාගරාජයකට මේ ගුරුල්ලෙකුට අහු වෙච්චි නාගරාජයෙක් වගේ ඒ වගේ අදහසක් පහළ වෙනවා. ඒක මුංචිතු කම්මතා ඥානයේ හැටියට සඳහන් වෙනවා. එතකොට ඒ විදිහට සංකාරය මුංචිතු කම්මචා මුංචනස්ස උපාය සම්පාදනස් උපාය සම්පාදනත්තං ඒ මිදීම සැමති කෙනාට උපාය සෙවීම වශයෙන් පුනතේ ඒවන් සංකාරේ පටිසංකානු පස්සනා ඥානේන තිලක්කණං ආරෝපෙත්වා. අන්න ඒ නිසා උපාය වශයෙන් ඒ සංස්කාරයන්ම නැවත නැවත පටිසංකානු පස්ස නැවත හැරී බැලීමෙන් ඥානේ තිලක්කණං ආරෝපෙත්වා ඒ සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනවස්ස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ආරෝපණය කර කර නැවත නැවත බලනවා. ඒවන් විපස්සතෝ චස්ස අනිච්ච වශයෙන් නිමිත්තං පටිසංකා ඥාන. එතකොට ඔහු අනිත්‍ය වශයෙන් නිමිති සලකන සංස්කාරයන් දිහා බලනවා. ඒක පටිසංකා ඥානයක් අර නැවත හැරී බැලීම. උප්පජ්ජති දුක්ඛ වශයෙන් පවත්තං පටිසංකා ඥානං. එතකොට සංස්කාරයන් දුක් වශයෙන් දැකීම පැවතීමත් පටිසංකා ඥානයක් කියලා කියනවා. අනත්ත වශයෙන් නිමිත්තංච පවත්තංච පටිසංකා ඥානං උප්පජ්ජති. එහෙම නැත්නම් අනාත්ම වශයෙන් මේ නිමිත්මද පැවැත්මද කියන දෙකම පටිසංකාඥාන වශයෙන් උපදින. සෝ පටිසංකානු පස්සනා ඥානයේ සබ්බ සංකාරා සුඥතාති දිස්වා තිලක්කනං ආරෝපෙත්වා. මෙසේ ඔවු සියලු සංස්කාරයන් පටිසංකාඥානයෙන් අරකපු නැවත හැරීමේ බැලීමේ ඥානයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නැවත නැවත හැරීමේ ඥානේ නිසා උට සබ්බ සංකාරා සියලු සංස්කාර ශුන්‍යතාති දිස්වා හිස්සූ දෙයක් සත්ව පුද්ගල භාවයෙන් හිස් මෙහි මම මගේ කියලා ගත යුත්තක් නැහැ කියලා දැකලා තිලක්කණං ආරෝපෙත්වා තිලක්ෂණයට නැවත නැවත නගලා සංකාරයේ පරිග්ඝාතෝ ඒ සංස්කාරයන් මෙනෙහි කරන බලන කෙනා භයංච නන්දීච විප්පහාය බරියාය දෝසම් දෝසං දිස්වා විසට්ට බරියෝ විය පුරිසෝ තස්ස බරියාය සංකාරේසු උදාසීනෝ හෝති මජ්ජතෝ මජ්ජත්තෝ දිස්වා විසට්ට බරියෝ විය කියලා පුරිසෝ තස්ස බරියාය සංකාරේසු උදාසීනෝ හෝති මජ්ජත්තෝ මජ්ජත්තෝ අහන්තිවා මමන්තිවා න ගන්හාති කියලා මෙතන අර මං මුලින් කතා කර උපමාව තමයි කියන්නේ යම්සේ භාර්යාවක් ඇලුම් කරපු කෙනාට පසුව ඒ භාර්යාවගේ ස්වභාවයෙන් දැකලා ඒ භාර්යාව කෙරෙහි අත්හැරුණු කැමැත්තෙන් එයා භාර්යාවගෙන් මිදෙනු කැමැත්තෙන් භාර්යාව කෙරෙහි මැදහත් වෙනවා ඒ මම මගේ කියලා ගැනීම නතර කරනවා අන්නේ නතර කෙරේ වුණනම් පස්සේ ඒ භාර්යාව යම් ආකාරයෙන් කොයි ආකාරයෙන් හිටියත් ඒ භාර්යාව කෙරෙහි ගැටීමක් ඇලීමක් එන්නේ නැහැ. ඔහුට අහන්තිවා මමන්තිවා ගන්නාති න ගන්නාති ඔහු මම මගේ කියලා ගැනීමක් වෙන්නේ නැහැ. ඒ භාර්යාව කුමන ආකාරයෙන් හිටියත් ඇලීමක් ගැටීමක් එන්නේ නැහැ. ඒ වගේ කියලා උපමාව නැවත කියන්න බෙදන තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ මෙසේ සංස්කාරයන් පිළිබඳ මධ්‍යස්තව දකින කෙනාට දන්න කෙනාට තීසු භවේසු චිත්තං පතිලීයති නාහේතු තුන් භවය කෙරෙහිම සිත හැකිලෙනවලු පටිකූලති හකුලවාගෙන පටිවත්ති ආපසු නැමෙනවා අපෝ හැරි සංස්කාරයන්ට යන්නේ නැහැ න සම්පසාරීයති නැවත හැරි එහාට යෑමක් නැහැ සංස්කාරයන් හැකිලෙනවා සංස්කාරයන්ගෙන් මිදෙනවා සෙය්‍යතාපි නාම පදුම පලාස්සේ ඊසකම් පෝණී උදක පුසිතානි පතිලීයන්ති පටිකූටන්ති පටිවත්නන්තින සම්පසාරීයති කියලා හරියට උපමාවක් කියනවා පදුම පලාසේ කියන්නේ නෙළුම්පතේ වතුර බිඳුවසේ නෙළුම්පතකට වතුර බිඳුවක් දැම්මොත් කවදාවත් ඒ නෙළුම්පතේ වතුර පැතිරිලා උරා ගන්නේ නැහැ එකතු වෙනවා කොච්චර විසිරිලා තුනී කරලා දැම්මත් වතුර කැටියක් වගේ එකතු වෙනවා වගේ ඒ වගේ මේ සංස්කාරයන් කෙරෙහි හිත කොයිතරම් සංස්කාරයන් දැක්කත් සංස්කාරයන් තිබුණත් සංස්කාරයන් කෙරෙහිම ආපහු කලකිරලා හිත ආපස්සට එනවා කියන එකයි උපමාවෙන් කියන්නේ. සෙය්‍යතාපි වා තව උපමාවක් කියනවා. සෙය්‍යතාපි වා පන කුක්කුට පත්තං වා නහරුද්දලං වා අග්ගිම්මි පක්කිත්තං හරියට කුකුල් පිහාටුවක් හෝ නහර වැලක් හෝ ගින්දරට ලං කළොත් ඒ කුකුල් පිහාටුව ඒ ගින්දරට නැමෙන්නේ නැහැ ආපහු තමා දෙසට නැමෙනවා නහර වැලක් හෝ මේ විදිහට අල්ලුවොත් හැකිලෙනවා කුකුල් පිහාටුව ආපහු හැරෙන්නාසේ ගින්දරට අල්ලුවාම පටිලියති පටිකුත්තටි න සම්පසාරිතිය හැරිලා ආපහු ගින්නට යන්නේ නැහැ වගේ ඒවන්තස්ස තීසු භවේසු මෙසේ තුම් භවයේ කෙරෙ චිත්තං පතිලීයති හා පටිකූටති පටිවත්තති න සම්පසාරීයති කියලා ඒ වගේ මේ තමන්ගේ හිතත් සංස්කාරයන් කෙරේ යන්නේ නැතුව ආපසු හැරීම එනවා ඒවං සංකාරූපෙක්ඛා ඥානං උප්පන්නං හෝති මන්න මේකට තමයි මේ සංස්කාරූපෙක්ඛා ඥානෙ උපදිනවා කියලා කියන්නේ ඉමිනා සංකාරූපෙක්ඛා ඥානින සද්දින් උපරි ගෝත්‍ර භූ ඥානස්ස සාධකං අනුලෝම ඥානං පුබ්බාපර ඥානීහි අවුත්තම්පි උත්තමේව හෝති ඉති වේදිතබ්බා උත්තාහි භගවතා කියලා මෙතන සඳහන් වෙනවා. එතකොට අර ආකාරයෙන් සංස්කාරූපේක්ඛා ඥානය පහළ වුණාන් පස්සේ සංස්කාරූපේක්ඛා ඥානය සද්ධින් ඒ සංස්කාරූපේක්ඛා ඥානේ සමග ඉන්න කෙනාට උපරි ඉදිරියේ තියෙන ගෝත්‍රභූ ඥානස්ස සාධකම් ඒ ගෝත්‍රභූ ඥානයත් අනුලෝම ඥානයත් කියන පුබ්බාපර පඤ්ඤා එතකොට පෙර පසු ප්‍රඥාවන් ඒ කියන්නේ ගෝත්‍රභූ ඥානය කියන එකට මුලින් තමයි අනුලෝම ඥානෙ තියෙන්නේ. අනුලෝම ඥානෙ ගෝත්‍රභූ ඥානෙට ඉස්සරහින් කියන මේ පුබ්බාපර පඤ්ඤාෙහි පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. මේ අපිට මේ ඥාන කතා තුළ මේ අනුලෝම ඥානය ආදී නොකියුවත් දැන් මේ අපිට මේ ඥාන වැඩපිළිවෙල ගත්තාම අපිට එතන තියෙන්නේ ආදී සංකාරූපේක්ඛා ඥානෙන් පස්සේ තියෙන ගෝත්‍රභූ ඥානය කියලා මම මුලින් ඔබට පෙන්නුවා. එතකොට නමුත් අනුලෝම ඥානය ඒ අතර සඳහන් කරලා නැත්තත් බුදුරජාණන් වහන්සේ ඒක නොකියුවද? නෑ, බුදුරජාණන් වහන්සේ ඒක කියලා තියනවා කියන එක පෙන්වන්න තමයි මේ සාධකයක් මෙතන ගෙනල්ලා පෙන්වන අට කතාව. සෝවත භික්කවේ බික්කු බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් මාතුකා කරන සෝවත භික්කවේ බික්කු කංචි සංඛාරං නිච්ඡතෝ සමනුපස්සතෝ අනුලෝමි කාය කන්තියා සමන්නාගතෝ භවිෂ්‍යති ති නේතං තානං විච්ඡති. මහණේ, යම් කිසි භික්ෂුවක් කිසි සංඛාරයක් නිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා නම් ඔහු මෙනෙහි කරන කෙනාට අනුලෝමි කාය කන්තියා සමන්නාගතෝ අනුලෝම ඥානෙන් සමන්නාගත වෙනවා කියන කාරණාව නේතං ඨානං විජ්ජති. ඒක කවදාවත් විද්‍යාමාන වෙන්නේ නැහැ. කිසි සංකාරයක් නිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා නම් අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ. ඉතින් අනුලෝම ශාන්තියෙන් යුක්ත කෙනා සම්මත්ත නියාමං ඔක්කම තීති. සම්මත්ත නියාම කියන්නේ මාර්ගයට බැස ගන්නවා කියන එක. නේතං ඨානං විජ්ජති. ඒ කාරණාවද විද්‍යාමාන වෙන්නේ නැහැ. සම්මත්ත නියාමං ඔක්කම මානෝ සෝතාපට්ටි බලංවා සකදාගාමි බලංවා අනාගාමි බලංවා අරහත්ත බලංවා සච්චිකරිස්සති ති නේතං තානං විජ්ජති ති. ඉතින් අනුලෝම ශාන්තියෙන් සමන්නාගත නොවුණු ඔහු සෝතාපට්ටි ඵලයේ සකදාගාමි අනාගාමි අරිහත් ඵලයේ සාත්සාත් කරනවා කියන කාරණාව වෙන්නේ නැහැ. කියන මේ සාධකයේ පෙන්නලා මේ බුදුරජාණන් වහන්සේ මේ ඥාන තුල අනුලෝම ඥානෙ නොකියුවත් මේ සංස්කාරූපේක්ඛා ඥානෙන් පස්සේ අනුලෝමික ඥානය කියන එක පහළ වෙනවා කියන කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා මේ ගෝත්‍රභූ ඥානය හා සංස්කාරූපේක්ඛා ඥානය අතර අනුලෝම ඥානය කියන ඥානය පහළ වෙන බව දැනගත යුතුයි කියන එක තමයි මේ අට කතාව මතු කරලා පෙන්වන්නේ. එතකොට මේ අනුලෝම ඥානය පහළ වෙන්නේ කී ආකාරයෙන් පහළ වෙනවද කියන එක පිළිබඳව සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් නගන ලද ප්‍රශ්නයකට කති ආකාරයේ අනුලෝමිකං කන්තිං පටිලබති කති ආකාරයේ සම්මත්ත නියාමං ඔක්කම තීති චත්තාලීසාය ආකාරයේ අනුලෝමිකං කන්තිං පටිලබති කියලා මේ 40 ආකාරයෙන් අනුලෝම ශාන්තියටපත් වෙනවා. ඒ කියන්නේ අනුලෝම ඥානය පහළ වෙනවලු 40 ආකාරයෙන්. ඔය ඔබ අහලා ඇති 44 ආකාර භවනා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්‍යතෝ ආදී වශයෙන් 40 ආකාරයක් පිළිබඳව පෙන්වනවා. මේ ආකාර 40න් කොයි එකක් පදනම් කරගෙන සංස්කාරයන් දිහා බැලුවත් ඔහුට මාර්ගයට අනුලෝම වූ ඥානය පහළ වෙනවා. මාර්ගයට අනුලෝම ඥානයක් පහළ වුණොත් ඒ නිසා අනිවාර්යෙන් සම්මත්ත නියාමං ඔක්කම තීති සම්මත්ත නියාමයේ කියන මාර්ගයට බැස ගන්නවා කියන කාරණාව විද්‍යාමාන වෙනවා. මාර්ග ඥානයට බැසගත්තු සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් ඵලයට පත් වෙනවා කියන එක විද්‍යාමාන වෙනවා කියලා කියන අනුලෝමං ගෝත්තභූස පට්ඨානේ චේතං උත්තං භගවතා. පට්ඨානේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා අනුලෝමං ගෝත්තභූස ගෝත්‍රභූස. අනුලෝමය ගෝත්‍රභූට ඥානයට අනන්තර පච්චේන පච්චයෝ කියලා. එතකොට එහෙනම් මේ පට්ඨානිය අපිට සඳහන් වෙනවා මේ අනුලෝම ඥානයට අනතුරුව ගෝත්‍ර භූ ඥානය උපදිනවා. එතකොට ගෝත්‍ර භූ ඥානයට අනන්තර ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවලු අනුලෝම ඥානය. එතකොට මේ අනන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ ඒ අතරක් නැතුව අනුලෝමයේ ඥානය පහළ වුණා නම් ඒ ඥානයට අනතුරුව ගෝත්‍ර භූ ඥානය පහළ වෙනවා කියන එක ඒකාන්තයි. ඒක සත්‍යයක්, ඒක ප්‍රත්‍යක්. එතකොට ඒ අතර කවදාවත් වෙන හිතක් ඥානයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසායි මෙතන අනන්තර පච්චේන පච්චයෝ කියලා කියන්නේ. එතකොට අනුලෝමං වෝදානස් අනන්තර පච්චේන පච්චයෝ. එහෙම නැත්නම් අනුලෝමයේ වෝදානයේට අනන්තර පත්‍යෙන් පත් වෙන. මේ වෝදානය කියලා කිව්වේ මෙතන ගෝත්‍ර භූ ඥානෙන් පස්සේ ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ ඉස්සරෝම යම් කිසි කෙනෙක් සෝවාන් ඵලයට පත් උනම් පස්සේ ඊට සෝවාන් වෙන්න නම් ඔහු ඉන්නේ පුතග්ජනව. ඒතකොට පුතග්ජන ගෝත්‍රය නැසීම වශයෙන් ආර්ය ගෝත්‍රයට එළඹෙමි වශයෙන් තමයි මේ ගෝත්‍ර භූ ඥානෙ පහළ වෙන්නේ. ඒ නිසා පුතග්ජන ගෝත්‍රය බිඳලා දානවා කියන අර්ථයෙන් තමයි ගෝත්‍ර භූ කියලා කියන්නේ. එතකොට හැබැයි ගෝත්‍ර භූ ඥානෙ පහළ වෙන්නේ එක වතාවයි. සෝවාන් වුණාන් පස්සේ ඔහු පුතග්ජන කෙනෙක් නෙවෙයි. නමුත් උපරි මාර්ග ඉතිරි මාර්ග වැඩිම සඳහා නැවත නැවත භාවනා කරන කෙනාටත් උද්‍යබ්බේ ඥානෙ භංග බයතුපත්තාන ඥාන වලින් පටන්ගෙන සකදාගාමි වෙනවා කියන්නකෝ, සකදාගාමි වෙන කෙනත් එහෙම පටන්ගෙන සංකාරූපේක්ඛා ඥානෙට ඇවිල්ලා ඊට අනතුරුව හුට ද අනුලෝමයේ ඥානෙ පහළ වෙනවා. අන්නේ අනුලෝම ඥානෙද අනතුරු අනුලෝමං වෝදානස්ස අනන්තර පච්චේන පච්චෝ කියලා කිව්වේ. දැන් මේ ගෝත්‍ර භූ වෙනකොට ඒ අනුලෝම ඥානෙට පස්සේ පහළ වෙන හිතට කියන්නේ වෝදානස්ස කියලා. වෝදාන හිත, පිරිසුදු හිත. එතකොට ඒ වෝදාන හිතෙන් තමයි සකදාගාමි මාර්ගයට යොමු කරන්නේ, පත් කරන්නේ. එනිසා අතන ගෝත්‍ර භූ කියලා නැවත ගෝත්‍ර භූ කියන්න බෑ. මොකද එතන පුතග්ජන ගෝත්‍රය දැන් නැහැ. ඒ නිසා එතකොට එතනත් අනන්තර පත්‍යෙන් පත්‍ය වෙනවා වෝදානයට අනුලෝමය. ඒ වගේම වෝදානේ මාර්ගයට අනන්තර පත්‍යෙන් පත්‍ය වෙන බවත් ඒ පဋාණිම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එතකොට මේ සාධක මේ ඔක්කොම එකට කැටි කරලා ගත්තාම මේ ඔක්කොම එකට කැටි කරලා තමයි අර අපිට මේ ඥාන කතාවල සඳහන් වෙන්නේ සංකාරුපේක්ඛා ඥානයට පස්සේ ගෝත්‍ර භූ ඥානයට පස්සේ මග්ග ඥානෙ ඵල ඥානෙ කියලා සඳහන් වෙනවා. එතකොට මේ මග්ග ඥානයයි ගෝත්‍ර භූ ඥානය, ඒ වගේම සංකාරුපේක්ඛා ඥානයයි ගෝත්‍ර භූ ඥානයයි අතර ඥානයක් තියෙනවා. ඒක තමයි මේ අනුලෝම ඥානය කියලා කියන්නේ. ඒක මේ ඥාන වැඩ පිළිවෙලේ නොකියුවත් බුදුරජාණන් වහන්සේ මේ ගැන කතා කරලා දේශනා කරලා තියෙනවා කියලා සාධක සූත්‍ර අරගෙන පෙන්නලා මේ මාර්ගය අපිට තැන් තැන් වලින් අරගෙන එකම මාර්ගයක් හැටියට ප්‍රකට කරලා මේවා නැති තැන් අප්‍රකට තැන් ප්‍රකට කරලා අටකථාචාර්යන් වහන්සේලා මේ ප්‍රකට කරලා දීලා මේ මාර්ගය පිරිසුදු කරලා දීලා තියෙනවා. එතකොට තස්ස හිතං සංකාරුපේක්ඛා ඥානං ආසේවන් තස්ස, මෙසේ සංකාරුපේක්ඛා ඥානෙ ආසේවනේ කරන කෙනාට, භාවෙන් තස්ස භාවනා භාවිතා කරන කෙනාට, බහුලීකත කරන කෙනාට, නැවත නැවත බහුලීකත කරන කෙනාට, අදිමොක්ක සද්ධා බලවතරා හෝති, බලවත් වූ බැසගත් වූ සද්ධාවක් වේ. විරියං සුප්පග්ගහිතා, වීරිය මනාකොට ගත්තේ වේ කියන මනාකොට වීරියෙන් යුක්ත වෙන සති සුපත්තිතා සිහිය මනාකොට පිහිටලා තියෙන චිත්තස්ස සුසමාහිතා, හිත මනාකොට සමාධි වෙලා තියෙනවා. සංකාරුපේක්ඛා ඥාන තික්ක තරම් පවත්තති. එතකොට මේ සංකාරුපේක්ඛා ඥානෙ ඉතාම දියුණු තීක්ෂණ භාවයට පත් වෙලා තියෙනවා. කුමක් නිසාද? අර කියපෝ පංචේන්ද්‍රිය පංච බලයන් ඉතාමත් දියුණු වෙලා තියෙන නිසා. තස්ස ඉදානි මග්ගෝ උපජ්ජසතිති සංකාරූපේ කාය සංකාරේ අනිච්ඡාතිවා දුක්ඛාතිවා අනාත්තාතිවා සම්මස්සිත්වා භවංගං ඕතරති. භවංගානන්තරං සංකාරූපේ කාය කතනයේ නේව සංකාරේ අනිච්චාදිවා දුක්ඛාතිවා අනත්තාතිවා ආරම්භණං කුරුමාණං උප්පජ්ජති මනෝද්වාරා වර්ජන කියලා මෙතන නරමම් මුලින් කතා කරේ මේ මාර්ගයක් උපදින්නේ කොහොමද කියන එක. ඒක පිළිබඳව මේ මතක් කරලා තියෙන්නේ. දැන් අර කියපු සංස්කාරයන් පිළිබඳ නුවණ නැවත නැවත භාවිතා කරමින් බහුලීකත කරමින් නැවත නැවත මේ විදිහට විපස්සනා ඥානය වඩනකොට ඔහුට ශ්‍රද්ධාව බලවත් වෙලා, වීරිය බලවත් වෙලා, සතිය මනාකොට පිහිටලා, සිත මනාකොට සමාධිමත් වෙලා සංකාරූපේක්ඛා ඥානෙ දියුණු වුණාන් පස්සේ අන්න මාර්ග ඥානයේ උපදීම සඳහා සිත සකස් වෙනවා. එතකොට සකස් වෙන්නේ කොහොමද? සංකාරූපේක්ඛාය සංකාරූපේක්ඛාවෙන් සංකාරයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේ විදිහට මෙනෙහි කිරීම, මෙනෙහි කරන කෙනාට සම්මස්සිට්වා භවංගං ඕතරති. අන්න ඊට පස්සේ මෙහෙම මෙනෙහි කර කර ඉන්න කෙනා අවසානයේ හිත භවංගයට වැටිලා එකපාරක් භවංගානන්තරං, ඒ භවංගයට අනතුරුව සංකාරූපේක්ඛාය කතනයේනේව සංඛාරේ, අර සංඛාරූපාඛාවෙන් බලපු සංස්කාරයන්ම භවංගයට අනතුරුව අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනත්ත වශයෙන් අරමුණු කරමින් උපදිනවලු උපජ්ජති මනෝද්වාරාවර්ජන, මනෝද්වාරාවර්ජන සිත උපදිනවලු. තදනන්තරං ඊට අනතුරුව තතේව ඒ සංඛාරේ, ඒ සංස්කාරයන්ම ආරම්භණං කත්වා, ඒ සංඛාරයන්ම අරමුණු කරලා ද්වේතීනි චත්තාරිවා ජවන චිත්තානි උපච්චති. ඒ සංස්කාරයන් අරමුණු කරලා දෙකක් තුනක් හතරක් හෝ ජවන් සිත් උපදිනවා. තන් සම්පයුත්තක ඥානං, අන්න ඒ ජවන් සිත් තුල තියෙන ඥානය, එහි අන්තර්ගත ඥානය අනුලෝම ඥාන. අන්න ඒක තමයි මේ අනුලෝම ඥානේ වෙන්නේ. තංහි පුරිමාණංච අට්ඨන්නං විපස්සනා ඥානං තත කිච්චතාය අනුලෝමේති. එතකොට මේ අනුලෝම ඥානේ කිව්වේ ඇයි ඒ අර තංහි පුරිමාණං මුලින් කියපු අට්ඨණං විපස්සනා ඥානං, විපස්සනා ඥාන අටට කෘත්‍ය වශයෙන් සමාන වෙනවලු. ඒ නිසායි මේක අනුලෝම ඥානෙ කියලා කිව්වේ. විපස්සනා ඥාන අට කිව්වේ උදයබ්බේ ඥානෙ, භංග ඥානෙ, බයතුපට්ඨාන ආදීනව ආදී මේ ඥාන අටට අනුලෝම වෙනවලු. උපරිච පත්තබ්බාණං සත්තතින් සාය බෝධිපක්ඛියා ධම්මාණං අනුලෝමීති. ඉදිරියේදී පහළ වෙන මේ ඉන්ද්‍රිය බල ආරේෂ්ඨාංගම සත්ත බොජ්ජංග ආදී බෝධිපාක්ෂික ධර්මයන්ටද අනුලෝම වෙනවා යතයි කියලා, මේ අනුලෝම වෙනවා ඒ නිසා මේ අනුලෝම ඥානය කියලා කියනවලු. එතකොට එතන උපමාවකුත් කියනවා යම්සේ ධාර්මික යතහි ධම්මිකෝ රාජෝ විනිච්ඡ අට්ඨානේ නිසින්නෝ අට්ඨන්නං ඕහාරික මහාමත්තානං විනිච්ඡයං සුත්වා අගති ගමනං පහාය මජ්ජත්තා හුත්වා ඒවං හෝති ඉති අනුමෝදනෝ කියලා මේ විදිහට උපමාවක් වෙන යම්සේ විනිශ්චිත ස්ථානයේ හිටපු දැහැමි රජ කෙනෙක් විනිශ්චකරුවන්ගේ කතාව අහලා ඒ විනිශ්චකාරයන්ගේ තීරණයටද විරුද්ධ නොවී යම් මේ පුරාණ රාජධර්මයක් තියෙනවනේ, මේ රාජධර්මයට විරුද්ධ නොවී හා එසේ වේවා කියලා මැදහත් වෙන්නේ යම්සේද, ඒ වගේ මේ අනුලෝම ඥානය කියන එකත් අර කියපු විපස්සනා ඥානයන්ට ද අනුලෝම වෙනවා. අර පුරාණ රාජධර්ම හැටියට සලකන මේ ධර්මයේ කියන බෝධිපාක්ෂික ධර්මයන්ටත් අනුලෝම වෙනවා කියලා මේ අනුලෝම ඥානෙ උපදිනවා. ඊට අනතුරුව අනුලෝම ඥානෙන් අනතුරු ගෝත්‍ර භූ ඥානෙ, මග්ග ඥාන, ඵල ඥානෙ උපදිනවා. එතකොට ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන මේ දෙන බහිද්ධා උට්ටාණි විවට්ටනේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥානන්ති කියලා ඊළඟ මේ බහිද්ධා උට්ටාණි විවට්ටනේ සංස්කාරයන්ගෙන් හා ඉතින් කෙලෙසුන්ගෙන් මිදීම වශයෙන්, නැගී සිටීම වශයෙන් තමයි ගෝත්‍ර භූ ඥානෙ පහළ වෙන්නේ. හොඳයි අපි ඒක අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් අද ගොඩක් වෙලා කතා කරා. ඒ නිසා මේ දේශනාව තුළ යම් හරයක් අර්ථයක් ගත්තනම් ඔබ ඒක හොඳින් දරාගන්න. ඒක නැවත නැවත සිහිපත් කරන්න හොඳින් විමසා බලන්න. මේක ටිකක් ගැඹුරු කාරණාවක් නොතේරෙනවත් ඇති. නමුත් අපි මේ දේශනා මාලාව අර්ථවත් ලෙස සම්පූර්ණ කළ යුතුයි. ඒ නිසා මේක මම නැවතත් මතක් කරන්නේ. හොඳයි එහෙමනම් අපි සාකච්ඡාවට ඉඩ අවකාශ සලසමින් මගේ ධර්ම දේශනාව අවසන් කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මාලි ඉස්සර පොර කාලේ ලකින් ඉතුරු තිබුණා සාකච්ඡාව සඳහා මම කල්යාණ මිතුරට ආරාධනා කරනවා සාකච්ඡාවට ඉතුරු වෙන්න.
තෙරුවන් සරණයි ඔස්පේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් විපස්සනාව පටන් ගන්නකොට මේ සංස්කාරයන්ගේ උදේවැය බලමින් පටන් ගන්නවා කියලා කිව්වම පංච උපාදානස්කන්ධයේ උදේවැය බලමින්නේ මේ පටන් ගන්න. ඒවැ භංග ඥාන බයතු පට්ටා යන වශයෙන්. එතකොට මේ දිගටම සංස්කාර සංස්කාර කියලා කිව්වේ ඒ පටන් ගත්තු සංඛාරවලද, එහෙම නැත්නම් අර පහළ වෙන ඥාන සම්බන්ධද කොටකේ සංඛාර කියන වචනේ පැහැදිලි කළ දෙනවා ස්වාමීන් වහන්සේ භාවනාවේ දිගටම ගෙනියන.
ඔව් එතන සංස්කාරයන් කියලා කිව්වේ ඥාන පිළිබඳව නෙවෙයි, ඥානයන්ට අරමුණු වෙච්ච මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව. එතකොට ප්‍රත්‍යයෙන් හටගත්තු සියලු ධර්ම වලට තමයි සංස්කාර කියලා කිව්වේ. එතකොට මේ සංස්කාරයන් කියන එක කෙනෙකුට ස්කන්ධ වශයෙන් මේ ප්‍රත්‍යයෙන් හටගත්තු සියලු ධර්ම අරමුණු වෙලා තියෙනවා. කෙනෙකුට ආයතන වශයෙන්, කෙනෙකුට ධාතු වශයෙන්, කෙනෙකුට මේ ඥානයන්ට සංස්කාරයන් අරමුණු වෙලා තියෙන්න පුළුවන්. එනිසා මේ සියලු සංස්කාරයන් කියලා කිව්වහම මේ වචනෙන් කියන්නේ මේ සංකාර කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් තමයි සංකාර කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම මොනවාද? අපි එක් න්‍යායයකට කිව්වොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහ. ඒ සියලු සංස්කාරයන් මොකක් ඇතුළට කැටි කරලා තියෙනවා. එතකොට ඒක අපි හකුළුවලා කෙනෙක් ස්කන්ධ වශයෙන් බලනකොට කියනවා ඒ සංස්කාරයන් මේ විදිහට බලනවා කියලා. එතකොට උදයබ්බේ ඥානෙට, භංග ඥානෙ, බයතුපට්ඨාන ඥානෙදී හැම ඥානයකටම ස්කන්ධ වශයෙන් බලන කෙනාට සංඛාර වශයෙන් දැන් හම්බෙලා තියෙන පංච උපාදානස්කන්ධයක්. එතකොට ඒ පංච උපාදානස්කන්ධය ගැනයි මේ සංස්කාර සංස්කාර කියලා කියන්නේ. එතකොට ඒ ඥානෙට අරමුණු වෙච්ච ධර්ම ගැනයි මේ සංඛාර කියලා කියන්නේ මිසක් ඒ ඥානය ගැන නෙවෙයි. ඥානෙට අරමුණු වෙච්ච දේවල් ඊට පස්සේ ඒ ඥානයක් උපදිනවා නම් උපදින්නේ මෙන්න මෙහෙමයි. මේ සංස්කාරයන් කියනකොට මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බැලීම නිසයි මේ ඥානය උපදින්නේ. ඊළඟ ඥානය උපදින්න ඒත් කල යුත්තේ මේකයි. ඊළඟ ඥානය උපදින්න ඒත් කල යුත්තේ මේකයි. සංස්කාරයන්ම බැලිය යුතුයි. හැබැයි මේ සංස්කාරයන් බලනකොට මේන්න මේ හිතේ මේ අවස්ථාවන් මේ ඥානයන් පහළ වෙනවා කියලා ඒ වැඩපිළිවෙල තමයි ඔය අර්ථ දක්වාගෙන යන්නේ. මං හිතන්නේ ප්‍රමාණවත් ඇති පිළිතුර. තව කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න.
සරණයි ස්වාමීන් වහන්ස, මේ සංඛාරුපේක්ෂා ඥානය කියන එක ඇත්තටම මේ දැන් කියන්නේ පුතග්ජන මට්ටමේ ඉන්නකොට ඉතාමත්ම ජීවණු තත්ත්වයක් හැටියට තමයි තේරෙන්නේ. මොකද මුලින් උපයප්පේ ඥානයෙන් ඊට කලින් ගත්තොත් එහෙම නාම රූප පරිච්ඡේද ඥානයෙන් පටන්ගෙන ආපු දීර්ඝ උත්සාහයක අවසානයේටම පුතග්ජන භූමියේ ලැබෙන ප්‍රතිඵලයක් වගේ. එතනදිත් ස්වාමීන් වහන්සේ නිතර මේ පරිසම්පදා මාර්ගයේ සඳහන් කරලා තියෙනවා මේ තියාකාරයකින් මේ දක්කොන තැන මේ පුතඥානයා මේ සංඛාරුපේක්ඛා ඥානය කෙරෙහි ඇලෙන්න පුළුවන්. ඇලුනොත් එහෙම අභිනන්දනය කළොත් මේ සිත කිලිටි වෙනවා. ඒක ඉදිරියට යාමට බාධාවක් වෙනවා කියලා. ඉතින් ඒක මෙච්චර දුරක් ඇවිල්ලත් ඒ තියෙන අස්ථිරතාවයේ ඉතින් මේ පේනවා කියන එක තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට අද පිළිතුරු නොදුන්නත් ඊළඟට තවත් කරුණක් වතුනා ස්වාමීන් වහන්සේ. මේ 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 මේකෙම සඳහන් වෙනවා මේ දෙවිධයකට, ඒ කියන්නේ මේ 116 වෙනි පිටුවේ තියෙන මේ අර උපාදේ ඉඳලා පවත් ඉඳලා අන්තිම වෙනකන් යනකොට මේ උපාදෝ සංඛාරා තේ සංඛාරේ අජුපෙක්ඛති සංඛාරෝ පෙක්ඛා ඒච සංඛාරා යාච උපේක්ඛ උපෝපේතේ සංඛාරා තේ සංඛාරේ අච උපේක්ඛ තීති සංඛාර උපේක්ඛ. ඒ කියන්නේ මේ සංස්කාරයන් ඉපදීම උපාදේ කියන එක සංස්කාරයක් බව දැනගෙන ඒ සංස්කාරය තුළ මේ විදිහට මේ මධ්‍යස්ථ බව වෙන එකත් සංස්කාර උපේක්ඛාව කියලා. ඊට පස්සේ ඒ සංස්කාර උපේක්ඛාව ඇතිවෙච්ච එක ගැනත් හිතලා ඒ දෙකම මේ ගැන උපේක්ෂා කරන්න කියලා. ඒ කියන්නේ දැන් සංස්කාරය ගැන උපේක්ෂාව මුලින් ඇති වුණා, ඒ උපේක්ෂා වීම පිළිබඳව උපේක්ෂාවක් ඇති කරගන්න කියලා. ඒකෝර මේ අවස්ථා දෙකකදීම උපේක්ෂාව ඇති කරගන්න කියන එකත් විශේෂ සිද්ධියක් වගේ තේරෙන සංවිනාස. ඒකත් අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. අදට නෙවෙයි මම හිතන්නේ පසුව දවසක අපිට කියලා දෙන සංවිනාස මේ 120 පිටුවේ තියෙනවා. මේ සේකයන්ගේ කොහොමද මේ සංඛාරුපෙක්ඛාව කියන්නේ විදිහ ගැන කියනකොට එතන ස්වාමිනාස අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන තුන් ආකාරයේම මේ ඒකට මේ උපයෝගී වෙන පැත්තක් ගැන කියන ඒ සම්බන්ධ වෙන පැත්ත. නමුත් සාමාන්‍යයෙන් දස විදියකට මේ සංඛාරපෙක්කනා විපස්සනා වශයෙන් වඩනකොට එතනදී අපනීතිය ගැන කියවෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක ගැන පොඩ්ඩක් හොයලා පසු අවස්ථාවකදී අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒක තියෙන්නේ 122 වෙනි පිටුවේ. තමා දස සංඛාරපෙක්කා විපස්සනා වෙසේන උපජ්ජන්ති කියන තැන. එතන අපිට විස්තර කරලා දෙන්න සවනස ඇයි එතන අපනිහිත කියන එක ඒදිව නැත්තේ කියන එකත් පසු අවස්ථාවකදී අපිට විස්තර කරලා දෙන්න. ඔය ටික තමයි මම මේකෙදි විශේෂ තැන් කියලා මතුනේ ස්වාමීන් වහන්සේට අවස්ථාවක් තියෙනවා නම් අපිට විස්තර කරලා දෙන්න සවනස. අර මේ උපේක්ෂාව සංඛාර කෙරේ උපේක්ෂාව ඇති කරගන්න විදියත් ඒ උපේක්ෂාව ඇති කර ගැනීම ගැනත් ආපහු උපේක්ෂා වෙන විදියත් කියන එක ගැන 116 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ පස්වෙනි ඡේදේ.
හරි.
තවසන.
හරි. දෝණේ මෙතන සඳහන් වෙනවා එක උපාදෝ සංඛාරා තේ. උපාදය සංඛාරයක් හැටියට සලකලා තේ සංඛාරේ අජ්ජුපෙක්කති. එතකොට මේ සංස්කාරයන් කෙරේ උපේක්ෂා වෙනවා. ඒකට තමයි සංඛාරූපෙක්ඛා කියලා කිව්වා. යේච සංඛාරා යාච උපෙක්ඛා උභෝපේතං සංඛාර. එතකොට යම් අරකේද ඉපදීම කියන මේ ස්කන්ධයන්ගේ 15 වීම කියන එකත් සංස්කාරයක් වගේම යේච සංඛාරා යාච උපෙක්ඛා යකෝ යම් ඒක අරමුණු කරමින් 15 වෙච්ච උපේක්ෂාවක් තියෙනවා නම් මේකද සංස්කාරයක් කියන්නේ සකස් වෙච්ච එකක්. පත්තෙන් සකස් වෙච්ච එක. මේ සංකාරයේ අජුප්පෙකති. ආන් එතකොට ඒ සංස්කාරයන් කෙරෙහිද උපේක්ෂා වෙනවා කියන එක තමයි මේ ඒක අතනම කියනවා නැවත හැරී බලනවා කියන කාරණාව. පටිසංකා සම්තිත්තනා. පටිසංකා කියලා කියන්නේ නැවත හැරී බලනවා. එතකොට නැවත හැරී බලනවා කියන කාරණාව තමයි මේ මෙතන මේ මතු කරලා තියෙන්නේ. අපි නැවත හැරී බලන්න පෙර මුලින් බලන අවස්ථාව තමයි මේ ඉදීම ස්කන්ධයන් කෙරෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලයි සංඛාරයන් කෙරෙහි අජුපෙක්ඛා වෙනවා. දැන් එහෙම වුණාට මේ උපේක්ෂාව කියන එක බොහොම සාන්තයි, ප්‍රණීතයි, බොහොම සැපසහගතයි, හිත බොහොම නිශ්චලයි. ඒ තුළ පුදුම සාන්ත භාවයක් තියෙනවා. නමුත් ඒ අර කියපු ආකාරය පුතග්ජන කෙනා සේක කෙනාත් මේ සංකරූපෙක්කාව අභිනන්දනය කරනවා කියලා කියනවා. අන්න ඒ සතුට නිරාමිස සතුටේ නිකාන්ති තණ්හාව බැසගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා තමයි ඒකෙත් සංස්කාරය අභිනන්දනය ඇති වෙන එක වළක්වන්න තමයි ඒ යම් උපේක්ෂාවක් තියෙනවා නම් මේකද සකස් වෙච්ච එකක්. ඒක මේ සතුට වෙන්න පුළුවන් නිත්‍ය වශයෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකද සකස් වෙච්ච එකක්. ඒකෙහිද අර ඇලීම පහ කිරීම සඳහා, ඒකෙද උපේක්ෂාව ඇති කර ගැනීම සඳහා, ඒකද අර වගේම සංස්කාරයක්, ඒකද අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම වශයෙන් බලනවා. ඉතින් මේක අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලාත් ඔය විසුද්ධි මාර්ගයේම සඳහන් වෙනවා. මේ පටිසම්භිදා මග්ගෙත් ඒ කතාව පිළිබඳව තියෙනවා. එතකොට අපේ මහත්මයා බොහොම හොඳ කාරණාවක් මතක් කරේ. මං ඒ සියල්ල පහලට කරගෙන ගියේ නෑ මේ අට කතාව ආදී මේවා පැහැදිලි කරන්න ඕන නිසා. ඒකේ ඔය කියපු ආකාරයේ දස ආකාරයේ විපස්සනා වශයෙන් සමත වශයෙන් මේ මේ ආකාර වලින් උපදිනවා කියන ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් එතකොට ඒකේ වැදගත් කාරණා හැටියට තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට ඒකත් විශේෂයෙන් වැදගත් වෙනවා. මුලින් හැබැයි එයා සංස්කාරයන් බලමින් බලමින් තමයි උපේක්ෂාව ඇති කරගන්නේ. ඊට පස්සේ ඒ උපේක්ෂාවද කෙරේ නැවත හැරී බලමින් අර අපි භංග ඥානේදී කතා කළා වගේ රූපාරම්භණය අරමුණු කරගත් හිත ඉපද බිඳෙනවා. ඒ ඉපද බිඳීම අරමුණු කරගත් ඥානයක් තියෙනවා නම් ඒ ඥානයේද බිඳෙන බව තවත් ඥානයකින් බලනවා කියලා අපි කතා කර භංග ඥානයේදී අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මෙතන මේ ආපහු මතු කරන්නේ. උපේක්ෂාව පිළිබඳව යම් උපේක්ෂාවක් තියෙනවා නම් සංස්කාරයන් කෙරෙහි ඒ උපේක්ෂා ඥානයේද අනිත්‍යයි සංකතයි කියලා ඒ උපේක්ෂා ඥානයේ කෙරෙහි නැවත හැරී බැලීමේදී අර සංස්කාරයන් කෙරෙහි අභිනන්දනය කරන සේකයා විසින් සංකාර උපේක්ෂා ඥානය අභිනන්දනය කරනවා කියන අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් මේ ඒ සඳහා තමයි ඒ කාරණාවත් මතක් කරලා තියෙන්නේ. එතකොට මං හිතන්නේ ඒක ප්‍රමාණවත් වෙයි කියලා. අර ඉස්සෙල්ලා කියපු කාරණාව පිළිබඳව මං තව ටිකක් තොරතුරු හොයලා බලනවා. ධම්මසංගණියෙත් බොහෝ විට ওই කාරණා දෙක තමයි තියෙන්නේ. දෙකක් හැටියට තියෙන කාරණා තුනක් සඳහන් කරලා නැහැ මාර්ගසිත් පෙන්නකොට. ඉතින් මේ එක තැනක තුනක් සඳහන් වෙලා අනිත් තැන දෙකක් සඳහන් වෙන්න හේතුව සමහර ධම්මසංගණී න්‍යාය පදනම් කරගත්තද දන්නේ. නමුත් මේ පටිසම්භිදා මග්ගෙම විමොක්ඛ කතා කියලා ඒ කතාවල මේ ඔය විමොක්ඛ තුනම පෙන්නන අනිමිත්ත අපනීත ශුන්්‍යත කියලා. නමුත් ධම්මසංගණී මේ විමොක්ඛ තුනම පෙන්නන්නේ නැහැ, දෙකයි පෙන්නන්නේ. මම ඒක පොඩ්ඩක් අට කතාවෙත් බලලා තොරතුරක් කියන්නම්. හොඳයි, තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
සාමාන්‍ය භාවනා පරියන්කේ ඉඳගෙන වගේ මේ බලන්න ඕනද කියලා. මොකද සාමාන්‍ය මෙදිනදා ජීවිතයේදී අපි ගත කරන මේ වගේ උපේක්ෂා පත්තකට එන්න පුළුවන්ද? ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය මහන්දාගෙන අපි භාවනා පරියන්කේට යන්න ඕනේ මේ මේ උපේක්ෂාව දැකින් දෙවිද කියලා එකක්. දෙවියන්ගේ සම්මානස නැහැ. අර දැන් අපි දැල්කට හවුච්ච මාන්නේ ජල වෙනවා වගේ නැත්තම්
පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් සංකාරෝපේක්ඛා ඥානය කියන එක අපි පුරුදු පුහුණු කිරීමේදී බොහෝ විට පරයන්කේදී තමයි මේක වෙන්නේ. ඒක සාමාන්‍ය එදිනදා කටයුතු කරනකොට නෙවෙයි, භාවනාවක් වශයෙන් සතර ඉරියව්වේ කරනකොට මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ භාවනා වශයෙන් පුහුණු කරනකොට, ඒ කියන්නේ සක්මන් භාවනාවේදී හෝ ඉඳගෙන හෝ හිටගෙන හෝ නිදාගෙන හෝ කෙනෙක් භාවනාව කියලා එකක් යමක් ඉරියව් හතරෙන් එකක් තෝරාගෙන කරනවා නම් ඒ අවස්ථා හතරෙන් ඕනෑම එකක මේ සංකාරූපේක්ඛා ඥානය පහළ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක හොඳට තියුණු දියුණු වෙච්චි කෙනාට එදිනදා කටයුතු කරනකොටත් මේ ඥානයේ ගතිය නැතුව නොවේ. ඒක තමන් එදිනදා කටයුතු කරනකොටත් මේ ඥානයේ ගතිය තියෙනවා. ඒක දියුණු දියුණු නම් එයාට ඕනනම් බලීමටද හැකියාව තියෙනවා. හැබැයි ආධුනික කෙනෙක් නෙවෙයි, හොඳට දියුණු තියුණු වෙච්චි කෙනෙක් තමයි ඒක කරන්නේ. ඉතින් එහෙම කරන කෙනා උතෙන්ඩපත් වෙච්ච කෙනාගේ බොහෝ විට ගිහි කටයුතු බොහෝ විට ඉතාමත් අල්පේච්ඡව සරලව යන කෙනෙක්, අත්‍යවශ්‍ය සිව්පස අවශ්‍යතාවයන් පමණක් යොදාගෙන යන කෙනෙක්. වෙනවා. ඒ වගේම ඔහුට සාමාන්‍ය මේ ඥානය පහළ වෙනකොටමත් එදිනදා ජීවිතයේ ගිහි කටයුතු ලෝකයේ දේවල් සම්මුති දේවල් පිළිබඳව ඒ වගේන් හිත ඈත් වෙන බව කලකිරෙන බව හිතට දැනෙන්න ගන්නවා. ඒ වගේම මධ්‍යස්ත වෙන බව ඔය කියන ඒ ඥානයේ මුල් අවස්ථාවල පවා තමන්ගේ හිතට පහළ වෙනවා. ඉතින් ඒ පහළ වීම නැවත නැවත අපි විපස්සනා වශයෙන් ලක්ෂණ පදනම් කරගෙන කරන්න කරන්න තමයි මේ ඥානේ ඉතා තියුණු තීක්ෂණ දියුණු භාවයට පත් වෙලා ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් සම මට්ටමටපත් වෙලා ඒක මාර්ග ඥානයක් දක්වා වැඩෙන්නේ. ඉතින් ඒ වැඩනකම් මෙයාගේ මේ ඥානය කරන අතරතුර මෙයාගේ ගිහි කටයුතු කරනකොට ඇත්තට මෙයාට ඒ ගතිය තියෙනවා. එදිනදා කටයුතු වලට ඕනෑවට වැඩි ඇලෙන්න යන්නේ නැහැ, ගැටෙන්න යන්නේ නැහැ. ඒ උට මේ මධ්‍යස්ථතාවයේ හිත පිහිටනවා. ඒ ගතිය නිතර හැම එකක් කෙරෙහිම ඔහුගේ හිත රැඳී පවතින බව ඒකාන්තයෙන් වෙන එකක්. එතකොට ඒක එක කාරණාවක්. ඊළඟට අපි සඳහන් කළපු අර උපමාවක් සඳහන් කරපු අර නයෙකුගේ මුඛයේ හඳුන මැඩියෙක් වගේ ගුරුල් රාජයෙකුට අහුවන නාගරාජයෙක් වගේ එතනදී අර්ථ දැක්වේ මුංචිතු කම්මතාවය පිළිබඳව මිදෙනු කැමති ඥානය පිළිබඳව එතනක් අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට ඒ අර්ථ දැක්වීමේදී ඒ දැක්වී අර මුලින් බංග ඥාන බහිතුපට්ඨානේ ආදී ඥානයේ වඩන කෙනාට ඊටඟ පහළ වෙන මුංචිතු කම්මිතා ඥානය. එතකොට මිදෙනු කැමැත්තක් පහළ වෙනවා. මේ මිදෙනු කැමැත්ත කෙසේ කොයි වගේ කද්ද කියන එක පෙන්වන්න තමයි අර කියපු නයෙකුගේ මුඛයට අහුවෙච්ච මැඩියෙක් වගේ කියලා කිව්වේ. ඒ වගේම ඒ කියපු උපමා ගුරුල් රාජයෙකුට අහුවෙච්ච, ඒ වගේම කූඩුවකට අහුවෙච්ච වැලි කුකුලෙක් වගේ කියලා මේ විදිහට කිව්වේ මුංචිතු කම්මතා ඥානය ප්‍රකට කරලා දෙන්නයි ඒ කිව්වේ. මිදීම කියන අදහස ඥානය ඇති වෙන්නේ මෙන්න මේ ආකාරයට කියලා. ඊට පස්සේ සංකාරූපේක්ඛා ඥානයට උපමාවක් දක්වේ අර නෙළුම්පතේ දිය බිඳුව වගේ හරියට අර කියපු කුකුල් පිහාටක් ගින්දරට අල්ලනකොට ආපහු නැමී ආපහු හැරෙන්නාසේ සංකාරූපේක්ඛා ඥානය පහළ වෙනවා කියලා මේ උපමා දෙක තියෙනවා. ඉතින් නමුත් මේ එකම ඥානයේ වර්ණාවක් යටතේ මේවා තියෙන නිසා මේකට කතා කරලා තියෙන්නේ. නමුත් ඒව අපි වෙන්වෙන් කරලා තේරුම් ගන්න. ඉතින් ඒ අදාළ උපමාව උපමේයයට ගලපා ගන්න අපි මේ විදිහට දක්ෂ වෙන්න ඕනේ. මම හිතන්නේ තේරෙන්න ඇති ප්‍රමාත්‍යයට. අපි ගේමුකෝ දානයක් දෙනවා, මොන හරි පිරිතක් කියනවා, පින්කමක් කරනවා, ධර්ම ප්‍රචාර කටයුත්තක්, ධර්ම දානමය කටයුත්තක්, ධර්ම සාකච්ඡාවක්, ධර්ම දේශනාවක්, ඒ වගේම තමන්ගේ දිනදා ජීවිතේ කටයුතු මේ ඔක්කොම කෙනකෙනා ඉන්න තැන ඉඳන් කළ යුතු අවශ්‍ය දේවල්. එතකොට අර කියපු කාරණා ධර්ම දේශනාව ධර්ම දානය පින්කම් මේ ඔක්කොම ඔහුට අර හිත මුහු කරවා ගැනීමට උපකාර වෙන දේවල්. කල්යාණ මිත්‍ර අසුර කියන අර කියන්නේ මොකක්ද? හිතක් නුමුහුකුල සිතක් මුහි කිරීම සඳහා මේ කාරණා ටික තිබිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගිය සූත්‍රය වගේ පෙන්නනවා. ඉතින් ඒ අවස්ථා අපි කරන්නේ හිත මුහු කරවා ගැනීම සඳහා ඉන්ද්‍රිය ධර්මයන් සද්ධාව සතිය ආදී මේවා දියුණු කරගන්න අපිට කුසලයෙන් උපනිශ්‍රේ ඇති කරගන්න අපි මේ දේවල් කරනවා. ඉතින් ඒවා මේ මාර්ගය දියුණු කරගන්නම සමහර කෙනෙකුට මේ විදර්ශනා ඥාණයෙන් සද්ධාව කියන එක ඇති කරගන්න අමාරුයි. එහෙම කෙනා සද්ධාව ඇති කරගන්න සමහරට බණ ටිකක් අහලා එහෙම නැත්නම් බණ ටිකක් තාවකට අහන්න සලස්සලා එහෙම ප්‍රඥාව හා සද්ධාව ඒ කුසලයේ උපනිශ්‍රේ ඇති කරගනවා. ඒක අර හිත මොහු කරවා ගන්න හේතු වෙනවා. ඉතින් හිත මොහු කරාම කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට දියුණු තියුණාම ඒක අමුතුයෙන් සැලසුම් කරන්න දෙයක් නැහැ. ඔහුගේ හිත ඒකාන්තයෙන් ඊට පස්සේ සකස් වෙනවා. මේ සියල්ල අත්හින් තරවලා අර ජීවිත අපේක්ෂාවෙන් තොරව අර කියපු චතුරංග සමන්නාගත වීරයෙන් යුක්තව මේ වාඩි වෙන්න ඕනේ කියන අදහස දැන් මේ සියලු දේවල් පසෙක තබලා මේ මාර්ගඥානිකම් උපදිනකම් මං මෙන්න මේ කටයුත්ත කළ යුතුයි කියන එක හිතෙන්ම ඔහුට ඇති කරලා දෙනවා. ඒක අපි උත්සාහයෙන් ඇති කරගත යුතු එකක් නෙවෙයි. ඒක අපි දැන් භික්ෂුන් වහන්සේලාට මහණෙනි චතුරංග සමන්නාගත වීරියෙන් යුක්ත බව කියනකොට දැන් එහෙනම් අපිත් මේකේ වෙන්න ඕනේ කියලා ගියාට එහෙම වැඩක් නැහැ. ඒ අපේ හිත එතෙන්ට සකස් උනම් පස්සේ තමයි ඔහු සියලු සංගයාගෙන් සියලු කටයුතු වලින් වෙන් වෙලා හුදකලාව ජීවිත අපේක්ෂාවෙන් තොරව ඒ භාවනාවට වාඩි වෙන්නේ. ඒක අර විදිහට මොහු කරම් පස්සේ වෙන එකක්. එතෙක් සිත මොහු කරවා ගැනීම සඳහා අර යම් යම් කාරණා කෙනකෙනා සිද්ධ කරනවා. ඉතින් ඒ දේවල් අවශ්‍යයි. හැම එකක්ම අපි නිවන ප්‍රාර්ථනා කරගෙන හා හිතේ සද්ධාව සතිය වීරිය ඉවසීම ආදී පාරමී ධර්මයන් සිද්ධ කර ගැනීම සඳහා ඒවා අපි සිද්ධ කරනවා. ඉතින් ඒ කෙනකෙනා ඒකට ඒවා අපිට මේ හිතට බාධාවක් හිතට උපක්ලේශයක් ඇති නොවන විදිහට ඒවා අපි කළමනාකරණය කරගෙන කරගන්නවා. පසුව ඉතින් හිත සකස් වුණාම ඒක ඉතින් යාම තේරුම් අරගෙන එයා ඒ සියලු කළ යුතු දේවල් නොකළ යුතු දේවල් තේරුම් අරගෙන ඒ සියල්ල අත්හැරලා තමන්ගේ මාර්ගයම වඩනවා කියන කාරණාව සිද්ධ වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, පොඩි වචනයක් දැනගන්න මට ඒක අවශ්‍යයි. මේ අට්ඨංච විපස්සනා ඥානං තත්කිච්ඡතාය අනුලෝමේති කියලා කිව්වා. ඒ තත්කිච්ඡතාය කියන වචනේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම
හොඳයි. තත්කිච්ඡතාවේ කියලා කියන්නේ ඒ කෘත්‍ය වශයෙන් දැන් අනුලෝම ඥානේ කෘත්‍යයක් තියෙනවනේ. අනුලෝම ඥානේ කෘත්‍ය තමයි සංස්කාරයන් කෙරෙහි සංස්කාරයෙන් අනුලෝම ඥානෙනුත් කරලා තියෙන සංස්කාරඥා සංස්කාරයන් මාර්ගයේ පංච උපාදානස්කන්ධයම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බැලීම. එතකොට අර කියපු අට්ඨන්නම් විපස්සනා ඥාන කියලා කිව්වේ විපස්සනා ඥාන අටේද ස්වභාවය ඒත් සංස්කාරයන්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන්ම බැලීම. අර මං මුලින් මතක් කරා මේ සිත මේ විදිහට සංස්කාර උපේක්ෂා ඥානීය තියුණු දියුණු නම් පස්සේ යම් අවස්ථාවක් එනවා හිත භවංග පතණය වෙලා ඊට පස්සේ මනෝද්වාරාවර්ජනීය උපදිනවා. අර සංඛාරූපේඛාවෙන් අරමුණු කරපු සංස්කාරයන් අරමුණු කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලමින් ඒ මනෝද්වාරාවර්ජනයේ අනතුරුව ජවනවාර එකක් දෙකක් තුනක් හතරක් උපදිනවා. ඒ ජවනවාර හතරෙත් අරමුණම අර සංස්කාරයන් අර සංඛාරූපේඛාවෙන් අරමුණු කරපු සංස්කාරයන්මයි. එතකොට අන්න ඒ කෘත්‍ය වශයෙන් මේ අනුලෝම ඥානෙත් ඒ වගේම අර කියපු විපස්සනා ඥාන අටෙත් මේ ආරම්භන වශයෙන්ද කෘත්‍ය වශයෙන්ද සමානයි. ඒකෙත් අරමුණ සංස්කාරයන්මයි, මේකෙත් අරමුණ සංස්කාරයන්මයි. ඒ අර විපස්සනා ඥාන වල අරමුණත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමයි, අනුලෝම ඥානයේ තියෙන නුවණක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියන කාරණාවයි. ඉතින් මේ කාරණා දෙකම සලකලා තමයි ওই වාක්‍ය කියලා තියෙන්නේ.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, එතනදී අපි කිව්වේ භවංගෙට වැටලා ඊට පස්සේ මනෝද්වාරා වචනයෙන් ගන්නවා කියන තැනදී, එතනදී එක්කෝ ඒ කියන්නේ ත්‍රිලක්ෂණී වශයෙන් ගන්නකොට අනිත්‍ය හෝ අනාත්මය හෝ ඒ ආකාරයෙන් ස්වාමීන් ඒ තුනින්
එකක්
තමයි එතනදී ප්‍රකට වෙන්නේ. ස්වාමීන් එක චරිත ලක්ෂණ අනුව කොයි විදිහට ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි කරලා තියෙන්නේ අට කතාවේ හෝ කොහේ?
ඔව් ඒක ඕක පිළිබඳව දැන් ඔය කියනවා සද්ධාව ඉන්ද්‍රිය ස්වභාවය අනුව තමයි පෙන්වන්නේ. ඒක මට හරියටම මතක නැහැ ගැළපීම. සද්ධාව බහුල කෙනාට අනිත්‍ය වශයෙන් ඒ වගේම අන්න ඔය විදිහේ ඉන්ද්‍රයන්ට ගලපලක් පෙන්වනවා. ඊට පස්සේ සසර පුරුදු හා ඇත්තට මේක කියන්න වෙන්නේ ඉන්ද්‍රයන්ගේ ස්වභාවයන්. කෙනෙකුට නුවණ කියන එක ප්‍රබලයි, කෙනෙකුට සද්ධාව කියන එක ප්‍රබලයි, අනිත් ඒවා නැතුව නෙවෙයි. අනේ ඉතින් ඒ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය මත තමයි ආත වැටෙන්නේ. ඒක ඇත්තටම සසර හුරුවක් පෙන්නවා. ඒක අපිට කතා කරන්න පුළුවන්. ඒක මම තව ටිකක් විස්තර වශයෙන් ඔය ඔබතුමාට බලන්න පුළුවන් නම් මේ පරිසම්බිදාවක් ගෙම විමුක්ඛ කතා කියලා අන්තිමේද තියෙනවා. අන්න ඒකේ ඕක පිළිබඳව ලස්සන විග්‍රහයක් තියෙනවා. මේ අනිත්‍ය වශයෙන් බැලීම, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන්නේ මෙන්න මේ කුමන කෙනාද කියන එක පිළිබඳව. ඉතින් බොහෝ විට ඒකේ මට මතක හැටියට පෙන්නලා තියෙන්නේ මේ ඉන්ද්‍රිය නානත්වයේ මත තමයි ඒ තිලක්ෂණයෙන් එකක් හෝ ඔහුට ප්‍රකට වෙන්නේ හා කැමති වෙන්නේ.
අවස්ථාවකදී අපේ ශ්‍රීමති මහත්මිය ඇහුවා, දැන් සමහර හොඳින් භාවනා යෝගීව ඉන්න පිරිස් සංඛාරෝපේක්ෂා ඥානය දක්වාම හිත දියුණු කරනවා, නමුත් ඉදිරි ප්‍රාර්ථනාවක් නිසා සමහරට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න හරි නැත්නම් ශ්‍රාවක බෝධීන් එහෙම බුද්ධ උත්පාද කාලයකම නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් ජීවමාන වැඩ සිටින කාලයේම ඒ බවට පත් වෙන්න හරි ප්‍රාර්ථනා කරොත් ඒ කොයි විදිහට ස්වාමීන් වහන්සේ එතකොට එතනින් එහාට රායගෙන සෝතාපන්න නොවි ඉන්නේ ඒක සාමාන්‍යයෙන් ඒක ස්වභාවයේ ඒකද නැත්නම් ඒ විදර්ශනා වැඩිම නැවැත්වීමෙන් වගේ දෙයක් කරන්න කියලා එක නැත්නම් ඒක සිත් සංසිද්ධියත් එහෙම ප්‍රාර්ථනාවක් තියනවා නම් එසේ නොවි
තිබෙන්නේ. හා ඒක බොහෝ විට දැන් අපි අභිනිහාරය ගත්තාම අභිනිහාරයේ කොටස් තුනකට බෙදෙනවා. මනෝ පනිදාන, වාක් පනිදාන, මහා පනිදාන කියලා. එතකොට ඒ බලවත් වීම තමයි මහා පනිදාන කියන කේදී අනිවාර්යෙන් බුදු කෙනෙකුගේ නියත විවරණාන්න කියන කෙනෙක්. මනෝ පනිදාන වාක් පනිදානයේදී ඒකාන්ත විවරණයක් දීලා නැහැ බුදු කෙනෙක් විසින්. හිතින් මෙනෙහි කර කර මං මේ විදිහට මේ කුසලය මට මේ සඳහා උපකාර වේවා කියන මනසින් හිතින් පාරමී පුරන අනිත් කෙනා වචනෙන් මේක මට බුදු බව සඳහා අගතනතුරු සඳහා හේතු වේවා කියන අදහසින් බොහෝ පිංකම් කරනවා. එහෙම කරගෙන ආපු කෙනා තමයි මහා පරිදානෙට සුදුසු වෙන්නේ. යාගේ හිත සකස් වෙලා තියෙන නිසා බුදු කෙනෙක් බලලා මෙයාගේ හිත නැවත වෙනස් වෙන්නේ නැහැ කියලා අහවල් කාලේ ඔබ අහවල් බුදුරජාණන් වහන්සේ යටතේ මේ අග්‍රතනතුර ලැබනවා කියලා බුදු කෙනෙක් නියත විවරණ. නියත විවරණ දුනම් පස්සෙත් ඔහු ඒ උතුමන් වහන්සේ කල්ප ගානක් ඒ මහා පනිදාන වශයෙන් පාරමී පුරාගෙන යනවා. එතකොට ඒ විවරණ දීලා තියෙන ඒක කවදාවත් අය වෙනස් වෙන්නේ නැහැ. ඒ හිත ඒ තරම් සකස් වෙනවා. ඉතින් ඒ නිසා ඒක බුදු කෙනෙක් විසින්ම විවරණ දීලා තියෙන නිසා ඒක ධර්මතාවයක් වශයෙන්ම ඒ මාර්ගඵලය ඔහු ලබන්නේ නැහැ. ඒ කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය විසින් හා බුද්ධානුභාවය කියන කාරණාවට වැඩිය ඔහුගේ පාරමී ශක්තිය ප්‍රබල නිසා සංකාරෝපේක්ඛාවේදී මේක නතර වෙලා තමන්ට ඒක පහළ වෙලා ඉස්මතු වුණාන් පස්සේ ඉතින් මෙච්චර කලක් පුරාගෙන ආපු එක පිළිබඳ ආපහු සිහිපත් වුණාම ඔ කෙසේවත් හිත නැමෙන්නේ නැහැ මාර්ගඵලයකට. නමුත් ඊට මෙහා සාමාන්‍ය සුළු වශයෙන් පාරමී පුරාගෙන ආරම්භයක් වශයෙන් කරගෙන එන කෙනාගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අර වගේ මහා පනිදාන අවස්ථාවේ ඉන්න කෙනෙකුගේ වෙනස් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක් වශයෙන් අනිවාර්යෙන් සිහි වෙලා එතනින් ඒ මාර්ග ඵල ලබන එක නතර වෙනවා. ඒක ධර්ම ස්වභාවයක් හැටියට වෙන එකක්. අනික විශේෂයෙන් බුදු කෙනෙක් විසින් විවරණ දීලාද තියෙන නිසා.
පූජ්‍යපාද ලිකේක මාත්‍යදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන මේ උතුම් ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාවට සවන් දෙන්න. ඉතින් අද දවසේදී සුපුරුදු ආකාරයටම ලෝක විවිධ රටවලින් විශාල කල්‍යාණ මිත්‍ර පිරිසක් මේ සාකච්ඡාවට අද දිනේදී මේක තුසි සිටියා. ඒ වගේම අපි දන්නවා මේ ප්‍රතිගත කරන දේශනාවන් බොහෝ දිනෙක දහස් ගණන් පිරිස ශ්‍රවණය කරાવી. ඉතින් මේ සියලුම දෙනා වෙනුවෙන් මම අපේ කල්‍යාණ මිත්‍ර ගෞරවනීය පූජ්‍යපාද ලිකේක මාත්‍යදස්සික ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධිකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණෝසෙම අවබෝධ කරගැනීමට මේ සියලු කුසල ධර්මයන් හේතුවක් වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් මම ඔබ වහන්සේට වෙන ස්වාමීන් වහන්සේ අද සාකච්ඡාණි මා පිළිම සඳහා තිරුවන් සරණයි.
හොඳයි, එහෙමනම් අපි මෙතෙක් වෙලා දේශනා කරගෙන ආපු උතුම් මේ ධර්මයේ දානමේ කුසලය තුලිනුත් ධර්ම සාකච්ඡාමේ කුසලයේ තුලිනුත් ඒ වගේම අදාසෝ මාරු කර ගැනීමෙන් බොහෝ ධර්ම ඥානයන් සීල සමාධි ප්‍රඥා ආදී තුන් ශික්ෂාවන් මේ අවස්ථාවේදී අපිට පහළ කරගන්න මේ අවස්ථාව අපිට උපකාර වුණා. නොදන්න දේවල් දැනගත්තා, දැනගෙන දේවල් තියුණු තියුණු වුණා. අපේ හිතේ තිබුණු සැක සංකා විචිකිච්ඡා ආදී දේවල් තියෙනවා නම් මේ සියල්ල දුරු වීම කියන කාරණා තුල ගත්තාම ඉතාමත් හරබර ඉතාමත් වටිනා ප්‍රබල වූ විපස්සනා කුසලයන් වගේම අපිට මේවා ඒකාන්තයෙන් නිවස සඳහා උපනිශ්‍රේ කරගන්න පුළුවන්. ඉතාමත් වටිනා පින්කම් මහලාවක් වශයෙන් මේ අවස්ථාව අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ සඳහා යම් යම් ආකාරයෙන් මිලමුදල් කාලය ධනේ ශ්‍රමයෙන් වැය කරමින් යම් කිසි කෙනෙක් කැප වෙනවා නම් ඒ වගේම ඒ සඳහා යම් ආකාරයෙන් උපකාර කරනවා නම් මේ හැම දිනාටම මේ සඳහා දායක වීම වශයෙන් හැමෝම සම්බන්ධ වෙනවා. ඒක යම් කිසි කෙනෙක් දැකලා බලලා සාදුයි කියලා සතුටු වීම, මේ බණපද ටික කාට හරි අහන්න සැලැස්වීම, කායව තමන් නුවණින් මෙනෙහි කිරීම කියන කාරණා ඒ හැම එකක්ම මේ ඔක්කොම අපිට මේ කුසලයේ තුල උපනිශ්‍රේ වෙලා හැමෝට මේක මේ කුසලයට සම්බන්ධ වුණා කියන කාරණාව සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම තවත් විශේෂයෙන් මතක් කරනවා අපිට මේ ධර්ම දානමේ පින්කම කරගන්න මේ ත්‍රිපිටක ධර්මයේ පහසුවෙන් පරිශීලනය කරන්න අපිට වෙබ් අඩවිය වල මේ අන්තර්ජාල පහසුකම් තුලින් මේවා කරගන්න ත්‍රිපිටකයේ මේ බුද්ධ ජයන්ති ඇප්ස් විදිහට හදලා ගොඩාක් මහන්සි වෙන කෙනෙක් ඉන්නවා ඒ පාත් නිර්වාණිකේ ජනක මහත්මයා. ඉතින් එයාටත් අපි බොහෝම පින් දෙනවා මේවා පහසුවෙන් අපිට මේ ධර්මයේ හොයන්න බලන්න ඉගෙන ගන්න එතුමා දරන උත්සාහය හා ඒ සඳහා සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටම ඒ කුසලයේ උපනිශ්‍රේයවා කියලා මතක් කරන ගමන් සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටම මේ කුසල බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඒ සඳහා අවශ්‍ය කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුර සී සද්ධර්මය අහන්න දකින්න ලැබේවා. සියලු කරදර බාධක උපද්‍රව දුර වෙලා කායික මානසික සැනසෙල්ල උදා වේවා. සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙවා. තුරුණුවන්ගේ ආශිර්වාදේ ආරක්ෂාව දෙවියන්ගේ සම්මාදිට්ඨික දෙවියන්ගේ ආශිර්වාදේ ආරක්ෂාව ලැබිලා මේ ගමන් මග නිරුපත්‍රිතව සුවසේ යෑම සඳහා මේ උතුම් කුසල් බාප හැම දිනාටම දෙවියන් ඥාතීන් ඇතුළු හැම දිනාටම උතුම් පාරමී ධර්මයක් වේවා කියලා සාදු සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි තුලින් දැන හෝන දන බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් අප කෙරේ අනුකම්පාව සමාව ලැබේවා කියලා දෙවනොද තෙවනොද සමාව භජනය කරනවා. භජනය කරමින් අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා ගාථාවන් සජ්ජායනා කරලා අපි දේශනාව හමාර කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. සාදු සාදු සාදු. ඒ වගේම මේ ධර්මයේ අන්තර්ජාලය ඔස්සේ මට මතක් කරන්න අමතකුණා, මේ අන්තර්ජාලය ඔස්සේ මේවා ධර්ම දානමය පින්කම වශයෙන් බෙදා හරිනේ පටිගත කරන මහත්වරු. ඒ වගේම අපේ මේ සවන්න සිසිල ආයතනයේ ඒ දළුවත් මහත්මය ඇතුළේ සඳහා උපකාර කරනවා. ඒ වගේම මේ ධර්මය එඩිට් කරලා සකස් කරලා අන්තර්ජාලයට දාන මේ හරස සිරිවර්ධන මහත්මයාය උත්තර මේ ඒ වෙබ්සයිට් එකේ එතුමා ඇතුළු මේ ඒ සඳහා ධර්ම දානමය පින් කරන ඒ හැම දෙනාටමත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන උතුම් ධර්ම අවබෝධය සහ නිවන් පිණසම මේ කුසල් හේතු වේවා කියලා හැම දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු.